නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සත්තාරෝමේ ගාපති ධම්මා ඉත්තා සන්තා මනාපා දුල්ලබාලෝකස්මින් කදමේ සත්තාරෝ භෝගාමේ උප්පඤ්ඤන්ත සහ ධම්මේ නාති අයං පදනෝ ධම්ම ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලබෝලෝකස්මින් භෝගීලන්දා සහ ධම්මේන යසෝමී අම්බුග්ගච්ඡත සාඥාති සහ උපඤ්ඤායේති අයං ද්විතියෝ ධම්ම ඉත්තෝ පන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගීලන්දා සහ ධම්මේන යසං ලද්ධා සාඥාති සහ උපඤ්ඤායේහි කිරං ජීවාමි දීගමද්දායුං පාලේමිති අයං තතියෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝමේ ලද්දා සහ ධම්මේන යතං ලද්දා සාඥාති සහ උපඤ්ඤායේහි කිරං ජීවිත්වා දීගමද්දායුං පාලෙත්වා කායස්ස වේදා පරම්මරණ සුගතිං සංගං ලෝකං උපපඤ්ඤාමීති අයං චතුත්ථෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් ඉමේ කෝ ගාපති ධම්මා ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයන් වහන්සේ විසින් අනාථපිණ්ඩික සිටුවරයා අමතා දේශනා කළේ පත්තකම්ම සූත්‍රයේ මාතෘකාවක් ඉදිරිපත් කරන්න යෙදුණි. ගෘහස්ථ බෞද්ධයන් විසින් දසමනා කරුණු දැසා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. පබ්බකම්ම සූත්‍රයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පබ්බකම් වර්ගයේ මුල් පළවෙනි සූත්‍රයයි. අනාථපිණ්ඩික සිටුවරයා සෑම දවසේ බණ අහන්න එනවා. උදේටත් එනවා, හවසටත් එනවා බුද්ධ වන්දනාවට. ජේතවනාරාම වාසී ලබරු භික්ෂූන් වහන්සේලා හිතන්නේ තමන්ගේ පියාණන් වහන්සේ කියලා. මේ තරමක කාර්මිකයි. උදේ වරුවේ එනකොට ආහාර පාන ද්‍රව්‍ය අතින් අරගෙන එන කුඩා සාමණේරවරු අත බලයි කියලා. හවස් වරුවේ එනකොට දිදී මී පැණි උක්කකුරු ආදී විලම්පස ජාති කියලා. ගෙදර හැමදාම 2000ක් භික්ෂූන්ට ආසන පනවාගෙන නිත්‍ය වශයෙන් දන් පැන් පිළිගන්නේ. මේ වාගේ ආගමික සම්ප්‍රදාය තුළින් කාලයේ ජීවන මෙතුම කවදාකවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. හේතුව එතුමා කල්පනා කරන්නේ සරුවක්යන් වහන්සේ බුද්ධ සුකුමාලයි, ශාස්ත්‍රීය සුකුමාලයි, දෙවියන් මිනිස්යන් සහිත ලෝකයාට දහම් දෙසමින් නිතර දෙහසෙනවා. මම නම් උන්වහන්සේ විරසන්නේ නැහැ, ඒක මට ගැළපෙන්නේ නැහැ කියන හැඟීමෙන් තමයි සස්නාන් නැතුව බණ පිටක් පමණක් අහගන්න යන්නේ. එසේ නම් සරුවක්ඥන් වහන්සේ විසින් සුදුසු අවස්ථාව බලා එතුමානම් උදෙසා දහම් දේශන තියෙනවා. වේලාම සූත්‍රාන්ත දේශනයේ මේ පත්තකම්ම සූත්‍රාන්ත දේශනය වෙන දේශනාවන් එතුමාටම දේශනා කරලා තියෙනවා. මේ අනාථපිණ්ඩික සිටුවරයා කියන්නේ කල්ප ලක්ෂයක් දිනු කරගත්ත නුවණැති කෙනෙක්. මෙතුමා පියුමතුරා බුද්ධ ශාසන කාලයේ හංසයතේ රාජධානී සිටුවරේ. ඒ කාලයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේලෝ පහළ වුණා. අවුරුදු ලක්ෂයක් කාලය ඇති කාලයයි. මේ සිටුවරයා නිතර නිතර බුදුමන අසන්නට දම්පින්කම් කරන්න යෙදී ඉන්න අතරේ ඒක දාසක් දැක ගන්න ලැබුණ සිව්වනක් පිරිස මැද්දෙ එක්තරා දායක කෙනෙකුට තනතුරක් දෙනවා දැක්කා. ඒ කියන්නේ දායකත්වයෙන් අග්‍රස්ථානයේ පිරිනැමුව එක්තරා දායක කෙනෙකුට. මෙතුමාගේ සිතේ සඳහා නැමුණා. දින හතක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝරත්නයට මහා දානයක් පිරිනැමුවා. හත්වෙනි දවසේ බුදුපාමොල වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේක දින හතකට පෙර මේ බුදුසසුනේහි යම් උපාසක මහත්මයෙකුට අග්‍ර දායකත්වයේ පිරිනමා වදාළ සේක්ද, මටත් අනාගත බුදුසසුනේකදී එසේම අග්‍ර දායකත්වයේ දිනාගෙන අමා මහ නිවන් සුව ලබන්ට මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත නුවණින් ගලා කල්ප ලක්ෂයකින් පසුව මේ මහා භද්‍ර කාලයේ සතරවනුව බුදුවන ගෞතම බුද්ධ ශාසනයේදී මේ තනතුර ලැබෙනවා කියන එක නියත විවරණ වශයෙන් දේශනා කළා. එදා පටන් කල්ප ලක්ෂයක් මෙතුමා භවයෙන් භවයට එම අදිස්ථානෙහිදී ඇතුව පෙරම් පුරාගෙන ආවා. හිතන්න පුළුවන් වැඩගත් තැනක් මෙතන. ඒ කියන්නේ භවයෙන් භවයට ආත්ම භාවයේ නික්ෂේප කරනවානේ. එහෙනම් කොහොමද මේ භවයෙන් භවයට මේ සිත පහළ වුණේ කියලා? බුදු සසුනේ කාග්‍රදායකත්වයේ සඳහා පෙරම් පුරන්නේ සිත පහළ වුණේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. සැබවින්ම රූපකය ඒ භවයේ අස්තරිනවා. නාම පරම්පරාව භවයෙන් භවයට උපනිශ්‍රේ වෙමින් එනවා. මේකට කියන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ චිත්තස්සනියක් ගානේ සිත බිඳි බිඳි පවත්නා. නමුත් යම් භවයකින් චුත වෙනකොට ඒ භවයේ තිබුණා වූ ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන නිර්ගිතා ධර්මයන් මුල් කොට ඇති යම් ධර්ම ශක්තිය චුත චිත්තයෙන් අනතුරුව පරිසන්දි චිත්තයට ලැබෙන උපනිශ්‍රේ වශයෙන් මෙම භවයෙන් භවයට චිත්ත පරම්පරාව ඒකාබද්ධ වෙනවා. දංවැල් කුරුක්කලක් වාගේ ඒක අවසානයේ වෙන්නේ කවදා හරි රහත් වෙලා පිරිනිවන් පාන අන්තිම සිටේදී තමයි. එතකම් මේ චිත්ත පරම්පරාව එනවා. එක සිතක් එනවා නේ, එක පුද්ගලයෙක් එනවා නේ, මේ පරම්පරාව හේතු ප්‍රත්‍ය වශයෙන් පරම්පරාව තේරෙනවා. ඉතින් මේ විදිහට කල්ප ලක්ෂයක් මෙතුමා නානාවද පින්කම් කරගෙන ඇවිල්ලා අපේ බුද්ධ ශාසන කාලයේදී බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේදී සවැත්නුවර මහ සිටු ගෙදරක උපන්නා. මෙතුමාගේ උපන්න නැකත අනුව නම් ලැබුණේ සුදස්ස කියලා. සැබවින්ම ඒ නම වැඩි ප්‍රසිද්ධ වුණේ නැහැ, ඊට වඩා නමක් ප්‍රසිද්ධ වුණේ. හේතුව කුඩා කාලයේ පටන් දන් සැලක් කරලා දුගී මඟී අසරණයන්ට දන් වැටක් පැවැත්තුවා. තරුණයෙක් පත් වෙලා වෙළඳාමෙන් ධනෝපායනය කරමින් මේ දන් වැඩ දියුණු කළා. අනාථයන්ට දානය දෙන බැවින් අනාථ පින්නික නම ප්‍රසිද්ධ වුණා. මෙතුමාගේ නැගණිය රජගහනුවර සැවැත්නුවරින් යදුන් 45ක් දුර සැවැත්නුවර රජගහනුවර සිටුගෙදරකටයි සරණ පාවා කියලා තිබුණේ. ඒ සිටුවරයාගේ නැගණිය සමන් සරණ පාවාගෙන හිටියේ. ඉතින් යදුන් 45ක් දුරයි දෙනුවර මේ දෙදිරිසම ධනෝපායනය කරන්න වෙනදාමේ කාලයකදී අනාථ පින්නික සිටුවරයා රජගහනුවර වෙනදාමට යනවා. සමහර කාලයකදී රජගහනුවර සිටුවරයා සැවැත්නුවර වෙනදාම තේනවා. මේ දෙපිරිසේ සමගියෙන් ඔවුනොවුන් අනුග්‍රහ දක්වමින් පෙරළඳ ව්‍යාපාර දෙපැත්තෙම දියුණු කරගත්තා. අනාථ පින්නික සිටුවරයා රජගහනුවරට එනවා කියලා දැනගත්තාම රජගහනුවරින් නැගණියගේ ස්වාමිපුත්‍ර සිටුවරයා යොදුනක් මානේ පිරිසත් එක්ක එන පිළිගන්න. ඒ තරම් බොහෝම හිතයිසේ බොහොම සත්පුරුෂ ධර්ම ඇති අය. ගදාසක් එහෙම යනකොට ආවේ නෑ පෙරමුණට. අනාථ පින්නික සිටුවරයාම ඒ නැගණියගේ නිවස බලා ගියා. ඒ යනකොට නැගණියයි ඒ ස්වාමි පුත්‍ර සිටුවරයයි දෙන්නම ශේලක සේවිකාවන් වැඩ නියම කරමින් එක්තරා තැනක ඉන්නවා දැක්කා. ගිහින් ඇහැවා, මොකද මේ ගෙදර හෙට ධාන්‍යයක්ද මහරජුරු වෙනවාද මංගල උත්සවයක්ද කියලා. ඉතින් මේ දෙන්නා කියවන්නේ එහෙම එකක් නෙමෙයි. රජ්ජුරුව වෙනවත් නෙමෙයි, මංගල උත්සවයකට නෙමෙයි අපි දානයක් දෙනවා හැටේ. කාටද දාන දෙන්නේ? ඊළඟට කිව්වා බුදුගුණ. මේ දෙයට සාරාසංක කල්පලක්ෂයක් බෝධි සම්භාර පුරලා කපිලවස්තු පුරනවර සුද්ධෝදන මහා මායා මෞඛ්‍යන්ද පුත්‍ර ඉපද සිද්ධාර්ථ නමින් පහළව රාජ්‍යත් කරලා රාජ්‍ය අත්තර දාලා අභිනිෂ්ක්‍රමණය කොට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවත පුරලා බෝමුලාරා වැලි ඉඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදුහෝ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයට අපි දානෙ දෙයි. ඒ සිද්ධාර්ථ ගෞතම සාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ සවාසන සකල ක්ලේශයන් සෝදාර හැවිය දැරින් අරිහත්නම් ගුණෙන් සමන්වාග කෙරෙනවා. සරුව ධර්මයන් සරුවාකාරෙන් ආබෝධ කරගත්ත දැරින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා සහ පසළොස් චරණ ධර්ම සමන්වාගත දැරින් විද්‍යාචරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන් ගත් බැවින් සතර මඟ නැමින් නැසුව කෙලසුන් නැත නූපද වලින් ගමන් ගත් බැවින් දීපංකර පාදමූලයේ සිට බෝධි මණ්ඩලය දක්වා අන්තර්දේ වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින් සාර්ථක සද්ධර්ම දේශන ඇති බැවින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිමිති සෝබන ගමන් ඇති බැවින් එවාගේම සෝබන ඉරියව් පැවතුම් ඇති බැවින් සෝබන ගේහ සම්පත් ඇති බැවින් සුගතයේ ගුණේ සමන්වාගත වෙනවා. එවාගේම සෝකෝපාදානස්කන්ධ ලෝකේ, වේදනෝපාදානස්කන්ධ ලෝකේ, සංඤ්ඤෝපාදානස්කන්ධ ලෝකේ, සංස්කාර උපාදානස්කන්ධ ලෝකේ, විඥාන උපාදානස්කන්ධ ලෝකේ කියන පංච උපාදානස්කන්ධ ලෝකයක්, සත්ත්ව ලෝකේ, සංස්කාර ලෝකේ, අවකාශ ලෝකයක්, කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකයක්, සඤ්ඤා ලෝකේ, අසඤ්ඤා ලෝකේ, නේව සඤ්ඤා, නා සඤ්ඤා, මේ සඤ්ඤාතන ලෝකයක්. එවැගේම ඒකෝකාර ලෝකේ, චතුෝකාර ලෝකේ, පංචෝකාර ලෝකේ කියන මේ සියලුම ලෝකයන් ලෝක ස්වභාව වශයෙන්ද, ලෝක සමුදය වශයෙන්ද, ලෝක නිරෝධ වශයෙන්ද, ලෝක නිරෝධ උපාය වශයෙන්ද ආબોධ කළ බැවින් ලෝක විදු ගුණේ සමන්වාගත වෙනවා. සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රගන්නේ බැවින් අනුත්තර නම් වේලවා. එවාගෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 89 ව්‍යංජන ලක්ෂණ ව්‍යාමා ප්‍රභා කේතුමාලා ලංකාරාජයෙන් බබලන රූපකා සම්ප්‍රත්‍යයත් ඇති බැවින් අප්‍රතිම නම් වේලවා. සතර සතිපට්ඨාන, සතර සම්‍යප්ප්‍රදාන වීර්ය, සතර රිද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සත්‍ය බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම සංඛ්‍යාත අනුත්තර සද්ධර්ම දේශන ඇති බැවින් අප්‍රති සමනම් වෙනවා. එවාගෙම සම්මා සම්බුද්ධත්වය ගැන, ආශ්‍රවක්ෂය ගැන, අන්තරායක ධර්ම ගැන, නෛර්යානික ධර්ම ගැන විශාරද බැවින් අප්‍රති පුද්ගල නම් වෙනවා. එවාගෙම දමනේ කටයුතු දෙවිය, මනුෂ්‍ය, බ්‍රහ්ම, නාග, සුපර්ණ, යක්ෂ, රාක්ෂස, සිද්ධ, විද්‍යාදර, තිරස්සේනාදී සත්‍යයන් නාන විනයන උපායන්ගෙන් දමනය කොටවා දාල බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරකේ නම් වෙනවා. දෙවියන්, මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට මෙලවාර්ථයෙන්, පරලෝවාර්ථයෙන්, නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කරන බැවින්ද සත්‍යයන් ජාතිකාන්තාර, ජරාකාන්තාර, ව්‍යාධිකාන්තාර, මරණිකාන්තාර, ශෝකකාන්තාර, පරිදේවකාන්තාර, දුක්ඛකාන්තාර, දෝමනස්සකාන්තාර, උපායාසකාන්තාර යන අනේක දුක්ඛයන්ගෙන් ගානව සංසාර කාන්තාරයෙන් එතෙර කරවා නිර්වාණ සේම භූමියට පමුණුවන බැවින් දෙවි මිනිසුන්ද ශාස්ත්‍රූණං වෙනවා. දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේ ආબોධ කළ බැවින් සූර්ය ආගම්කයේ නවකෝටි 8,00,000 දෙනාට ආબોධ කරවා වදාළ බැවින් සියල්ල දන්නා බැවින් සියල්ල දක්නා බැවින් අනික කොවිසෙන්ව තමන් ආબોධ කළ බැවින් හිතන නෙළුම් මලක් මෙන් තමන් වහන්සේම ප්‍රබුද්ධ වූ බැවින් විවේක රාගී බැවින්, විවේක දෝෂී බැවින්, විවේක මෝහී බැවින්, නික්ලේශී බැවින්, ඒකාන මාර්ගයේ ගමන්ගත් බැවින්, එකලාව අනුත්තර සම්මා සම්බෝධියට පැමිණ බැවින් අබුද්ධිය නසා බුද්ධි ප්‍රතිලාභය කළ බැවින් බුද්ධ ඇතින ගුණේ සමන්වාගත වෙනවා. ඒ වගේම සතන ලෝකවාසීන්ගේ පුණ්‍ය භාග්‍යයට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් අධිකතර වූ පාරමිතා පුණ්‍ය භාග්‍යයෙන් සමන්වාගත බැවින් ක්‍රේෂමාර ස්කන්ධමාර අභිසංස්කාරමාර ජීකුත්තරමාර මච්චුමාර කියන පංචමාරයන් බිඳලූ බැවින් ඓශ්වර්ය ධර්ම යසස්සේ කාම ප්‍රයත්න කියන මේ සයාකාර භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් කුසලා කුසල සාවද්‍යන් වහන්සේ හේන ප්‍රේන්ත කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාගාදී සර්ව ධර්මයන් ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදානේ නානා නෛක්‍රමියම් බෙද බෙදා ධම්ම දසෝ බැවින් කාය විවේක චිත්ත විවේක උපද විවේක යන ත්‍රිවිධ විවේකයන්ද දිව විහාර බ්‍රහ්ම විහාර ආර්ය විහාර යන විහරණයන්ද ශුන්‍යත විමෝක්ෂ අස්පනිත විමෝක්ෂ අනිමිත විමෝක්ෂ ආදී විමෝක්ෂයන්ද එවගේම අනිකුත් උත්තරී මනුෂ්‍ය ධර්මයන්ද භජනය කළ බැවින් 108 වදාරුන් තෘෂ්ණාව වමාර නිර්වාණ අමෘතේ වළඳලා භවගමන අවසන් කළ බැවින් භගවා කෙන ගුණයෙන් සමන්වාගත වෙනවා. මේන බුදුගුණ සඳරාවක් ප්‍රකාශ කරන්න එදෙනකොට මේ සිටුවරයාට දරා ගන්න බැරුව ප්‍රීතිය සිහිසන් නැති වුණා. තුන් වාරයක් කියලා කියලා තමයි අනාථ පින්නක සිටුවරයාට සිහිය පිහිටුවා ගන්න පුළුවන් ඉතරම් ප්‍රීති වේගයක් ආවා. හේතුව කල්ප ලක්ෂයක් පතාගෙන ආවේ මේ බුද්ධ රත්නයමයි. එදමා කියා හිටියා දැම්මම යන්න ඕනේ සරුවක් යන්වාසේ දැක ගන්න කියලා. දෙන්නම හිතුවා දැන් යන්න එපා අයියේ. හෙට මෙතෙන් වඩිනවා. යදිහාම දැක ගන්න පුළුවන්. පසුවතින් සිටුවරයා ශාස්ත්‍රීය අනුභව කරලා නදාගත්තා. නමුත් ශාස්ත්‍රීය පෙරියම් කාලෙම නිින්දෙන් අවදි වෙලා බැලුවා. එදා හරියට 15ක් කොහොය. තාම හඳ මුඳුන් වෙලා නැහැ. අයමත් ටිකක් නදාගත්තා. දැන් බුදුගුණ සිහියෙන් ඉන්නේ. නිින්දෙන් අවදි වෙනකොට හිතෙන්නේ බුදුගුණමයි. අයමත් බුදුගුණෙන්ම නිින්ද ගියා. අයමත් අවදි වුණා රාත්‍රියේ මැදේම. දැන් හඳ මුඳුන් වෙලා. තවත් ටික වෙලාවක් බුදුගුණෙන් නිදාගෙන අවදි වුණා හඳ අවර වෙලා. එතකොට නිදිමත ඇත්තෙම නැහැ බුදුගුණම සිහි කරනකොට මුළු පලාතම එළිය වැටිලා. හඳේ නේවාගේ එළියක් වැටිලා. ඇඳෙන් බහිනකොට දොරක් ඇරිලා. මහලෙන් මහලටම දොරවල් ඇරිලා තිබුණා. මෙතුමා දොරෙන් දොරට බිමට දාගෙන ඇවිල්ලා ඒ සිටු මාළිගාවට පිවිසෙන දොරකොටුවක් ඇරිලා. සියලුම දොරවල් ඇරලා ආත්තයෙන් එළියේ වැටල හැටියට මෙතුමාගේ දැන් සංකල්පනාව. කාත් කවුරුත්‍යන්න කෙනෙක් නෑ මෙතුමා පාර්ත දැහැලා ගත්ත පාරෝෂයේ ගියා. යනකොට යනකොට උදේ එළියේ වැටෙනකන් දොර ආරින්නේ නැති නගරත් ద్వාරයක් ඇරුණා. මේක නම් පුදුම පුණ්‍ය ගමනක්. පූර ජාති ජාතියින් ඉදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමන් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ගේ දුකී මංගී අසරණ අනාථ ආදීන්ගේ දොර ඇර දන් දුන්න ආනිසංසය නිසා ගිය ගියකන දොරවල් ඇරිලා ඒ මඳුවාට හැම පැත්තෙම හඳේලිය වගේ ආලෝකයක් වැඩිලා. මේක හඳේලියක් නෙමෙයි, ගිරේලියෙකුත් නෙමෙයි, පහන් එලියෙකුත් නෙමෙයි, තරුවෙලෙකුත් නෙමෙයි, දේවතාලියෙකුත් නෙමෙයි, ධානාලෝකෙකුත් නෙමෙයි. මේ එළිය නම් බුදුගුණ සිහිගෙනින් ලැබුණු ප්‍රීතිය මුල්කොට පැතිරිච්ච ආලෝකයක්. මෙතුමා දැන් සොහොම් පිට්ටනිය මැද්දෙන් යනවා. සොහොම් පිට්ටනියක් තියෙනවා, විශාල සොහොම් පිට්ටනියක්. ඒ සොහොම් පිට්ටනියෙන් එගොඩ තමයි සීතවන ආරන්නේ තියෙන්නේ. මෙතනයි කරුවක් යනවා වැඩෙන්නේ කියලා දැනගත්තා. මේ යනකොට මූර්තකාරයෙක් පහේ හැපුණා. ඒකෝ තාන්න ප්‍රීතිය නැති වෙලා අන්ධකාරයක් පහළ වුණා. සීවේක කියලා හිටිය සෝවාන් වෙච්චේ දිවරාජේ සේනාධිපතිය මෙතුමා මේක දැකලා අහසින්දගෙන ගාථාවක් කිව්වා. අභික්ෂම ගාපති අභික්ෂම ගාපති අභික්ෂං තන්තේ සේයෝ නෝ පටික්ෂන්තං සතං අත්ථේ සතං අස්සා සතං අස්ස ශරීරතා සතං සංඥා සහස්සානි ආමුත්ත මනි කුණ්ඩලා ඒකස්ස පදවී තිහාරස්සේ කලන්නා ගන්ති සෝලසින් කියලා ගාථාවක් කිව්වා. මේ හඬ අහසින් ඇහෙනකොට ඒක පාට මෙතුමාට ආම තාලෝකයේ පහළ වුණා. ඒ වචනින් කියවනේ හිතන් ඉදිරියට යන ඉදිරියට යන ආපසට යන දෙපා. ඉදිරියට යන එක වාසනාවක්. ඉදිරියට යන පියවර තබන දිගහැර තබන දුර ප්‍රමාණය 16 වාරයක් බෙදුවම අස්මමස්තරම් ප්‍රමාණයක් වෙනවා. අස්මමස්තරම් ප්‍රමාණය ඔය පියවර ඔසෝන වේලාවේ 15 වෙනි කුසල ධර්මයන්ගේ ශක්තිය අතුන් ලක්ෂයයි අශ්‍රයන් ලක්ෂයයි අශ්‍රතරින් ලක්ෂයයි සත ලක්ෂයයි සරුවාභරණයෙන් සරසුණු කන්‍යාවන් ලක්ෂයයි කියලා පංචමහා ලක්ෂයක් සෑගෙන ලැබෙනවා නම් ඒ සෑග්ය ඔය අශ්‍රමෝක්තරම් පියවර එසවීමෙන් ලැබෙන කුසල ධර්මයාගේ ශක්තියෙන් සොළසින් කලාවක් වටින්නේ නැහැ ඉදිරියට යන්න කියලා කිව්වා. ඒකත් පුදුම ආශිර්වාදයක් වුණා. එමත් ආලෝකේ පහළ වුණා. අයමත් තැනක දීපය ලැබුණා. අයමත් තැනක දීපය ලැබුණා. තුන් වාරයක්ම ආලෝකයේ අතුරුදාන්ගෙන කොට අර දේවතාවා හා කියනගෙන ගාථාව කිව්වා. අයමත් බුදු ගුණ සිහිවීමෙන් මෙතුමාගේ ත්‍යාලෝකේ පහළ වෙලා සීතවන ආරණ්‍යයේ සමීප වුණා. ආරණ්‍යයට ඇතුල් වෙන හදනකොට මෙතුමා හිතුවා මම දකින් දැනන්නේ සියල්ල දන්න සරුවඥන් වහන්සේ නමක් නම් මගේ දෙමව්පියන් මට ලැබූ නම කියා කතා කරෙච්චුවා කියන හිතාගත්තා. සදෙනීම සරුවඥන් වහන්සේදා දන්නවා මේ තැනැත්තා තමන් වෙත එන බව. එදා නියමිත වේලාවේදී සමාපත්තිය නැගී ගහක් මුල වැඩ සිටියේ. ගහක් මුල වැඩ ඉඳගෙන ඇයෙන ප්‍රමාණය දෙනකොට ඒහි සුදත් කියලා මිහිරි හඬින් කතා කළා. මෙතුමාගේ සිතේට අමෘත අභිෂේකයක් වැනි වුණා නම කියලා කතා කිරීම ගැන. නමින් නැමීම ගිහිල්ලා ශ්‍රීපාද පත්මයේ දෝතින් පිරිමැද පිරිමැද වන්දනා කළ එකක් සතට වාඩි වුණා. වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ මෙතනද ගත කළේ ස්වාමීනි? එසේය මහා සිතානි මෙතන ගත කළේ. ස්වාමීනි සැපෙන් හිටියද මේ ගාමුද? එසේ සිතානි මේ ලෝකේ යම් කෙනෙක් සැපෙන් ඉන්නවා නම් මමත් එයින් කෙනෙක් වෙනවා කියලා පහදා වදායි. සුඛෝ විවේකෝ සුත්තස්ස සුත ධම්මස්ස සාදිනු අභ්‍යාපඤ්ඤං සුඛං ලෝකේ පාන භූතේ සුසංයමු. ඔයාලගේ ගාථා දෙකකින් ධර්ම දේශනාවක් කළා. ඊළඟට මේ තැනැත්තාට සරුවක්යන් වහන්සේ සිත හතර බලාගෙන අනුපිළිවෙල දේශනා පැවැත්වුවා. මොනවද අනුපිළිවෙල දේශනාව කියන්නේ? දාන කතාව, සීල කතාව, ස්වර්ග කතාව, කාමයන්ගේ ආදීනම කතාව, කාමයන්ගේ ඕකාර කතාව, කාමයන්ගේ සංකිලේශ කතාව, නෛෂ්ක්‍රාම්‍ය ආනිසංස කතාව කියන හතයි. ඊළඟට සාමුක්කාන්තික දේශනාව අටවිධිකයි. දාන කතාව කියන්නේ පරිත්‍යාගය කරන්නේ ඇටි පරිත්‍යාගයෙන් ලැබෙන ආනිසංසය. සීල කතාව කියන්නේ සීලය රකින්නේ ඇටි සීලෙන් ලැබෙන ආනිසංසය. සද්ද කතාව කියන්නේ දානින් සීලයෙන් දෙවලෝට යන ඇටි දෙවලෝ ලැබෙන සම්පත් ගැන. කාමයන්ගේ ආදීනව කතා කියන්නේ දෙවලෝ මනලෝ තියෙන ඉදුරම් පිනව නෙමේ සාමර්ථුන්ගේ තියෙන දොස් ගැටීම. කාමයන්ගේ ඕකාර කතා කියන්නේ මේ පංචකාම සම්පත්තියේ ලාමක බව පහක් බව පහදා දීම. කාමයන්ගේ සංකීලේශ කතාව කියන්නේ ඒ පස්සම් සැපකෙනි යදින යද වාරයක් ගන්න තමන්ගේ හිත අපිරිසිදු වෙලා කෙලස් වැඩින බව පහදා දී. මෙක්කම් ඥානසස් කතා කියන්නේ මේ කියන තුන් ලෝකයේ මෙතන වෙලා ලැබෙන අමා මහ නිවන පිළිබඳව ආනිසංස කතාව. ඔය ටික දේශනා කරනකොට මෙතුමාගේ හිත සමාධි වුණා. නිවර්ණ පායටපත් වුණා. උපචාර සමාධියෙන් හිත සමාධි වුණා. ඒ සමාධිමත් වෙලාවේදී සාමුක්ඛංශක දේශනේ පැවැත්තුවා. සාමුක්ඛංශක දේශනේ කියන්නේ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ. මේක පොතක ලියවිලා නැති එන කාගෙන්වත් අසල දැනගත්තේ නැති තමන් වාහිසේම ආબોධ කරගත් ධර්මතාවක් දැනින් තමයි සාමුක්ඛංශික දේශනා කියන්නේ. ඒ සාමුක්ඛංශික දේශනාව දේශන කොට මේ එකම ආසනයේදී අනාථ පින්නේ සිටවරයා දහසක් නයන් ප්‍රතිමාංගිත සෝවාන් මාර්ග ඵලයට පත් වුණා. කරුවන් සරණ ගියා. කරුවන් සරණ ගිහිල්ලා වැඳ නමස්කාර කොට කිව්වා ස්වාමීනි අදපතම් භාග්‍යතුන් වහන්සේ මගේම සිව්පසේ පිළිගනිසේකවා කියලා ආරාධනා කළා. දරුවක් යන වාසේ පිළිතුරු දුන්නා සිතානෙනි ඔය ආභෝධය ලබා ගන්න හැමෝටම ඔයනි එක පහළ වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ එක තැනකින් සිව්පසේ ලබනවා නෙමෙයි. තථාගතයන් වහන්සේ බහු සාධාරණයි ලෝකානුකම්පාවෙන් ලොව හැසිරෙනවා කියන එක පහදා දුන්නු. ඊට පස්සේ මේ සිටුවරය ආරාධනා කළ බුදුරජාණන් වහන්සේ සංඝරත්නයයි වැඩම කරවාගෙනම නැගෙනියක ගෙදරට ගියා. එදා නැගෙනියගේ දාන කටයුතු වලට සහභාගී වුණා. ඒ දාන කටයුතු අවසානයේදී බුදුකාමල වැඳලා ආරාධනා කළා ස්වාමීනි හෙට ඉඳලා දින හතක් මගේ දානෙට මෙතෙන්ද වඩනසේකුවා කියලා ආරාධනය පිළිගත්තා. ඉතින් නැගෙනියත් සුවා නැගෙනියගේ සුවා පුත්‍රයාත් බිම්බිසාර මහ රජුණෝ තවත් අයත් මිතුමාට දානෝපකරණ දෙන්න සූදානම් වුණා. එතුමා කෝ එපා මං ගෙනා දාන වස්තු තියෙන ඕනතරක්. එනිසා මම මේ දානෙ දෙන්නට ඕන කියලා කාගෙන්වත් ආධාරයක් ගත්තේ නැහැ. ඒ විතරම දාන සංවිධානය කළ දින හතක් මහා දානයක් දුන්නා. හත්වෙනි දවසේදී බුදුකාමුල වැඳලා ආරාධනා කළ ස්වාමීනි මම ජීවත් වන්නේ සරත් නුවර. ඒ ප්‍රදේශයේ බුද්ධ ධම්ම සංඝ රත්නේ සත්‍යත්‍රේකා බලෝනේ නැහැ ස්වාමීනි. එනිසා මේ ප්‍රදේශවාසීන්ට අනුකම්පා පිණිස අපේ ආරාධනය පිළිගන්න සේකවා කියලා ආරාධනා කළා. සාරවත්යන් වහන්සේ පිළිතුරු දුන්නා සිතානෙනි තථාගතයන් වහන්සේලා වාසය කරන්නේ විවේකස්ථාන වලයි කියලා. එසේ ස්වාමීනි මම විවේකස්ථානයක් සම්පාදනය කරනවා ඒ කාලයේදී වැඩම කරන සේකවා කියලා නැවත ආරාධනා කොට ප්‍රතිඥාව ලබා ගත්තා. tamam tamine vilandame katuthu ninawa රජගහනුවර සිටේ සරත් නුවර බලාය ආපසු යන ගමනේදී යුදුනේ යුදුනේ විශ්‍රාමශාලා 45ක් ගොඩ නැගුවා. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩින ගමන් වලදී විවේක ගැනීම සඳහා විශ්‍රාමශාලා 45ක් ගොඩ නැගුවා. විශ්‍රාමශාලා 45ට 45 ලක්ෂයක් වියදම් කළා. මේ විදිහට මහා ධනස්කන්ධයක් වැය කරමින් ශාසනය වෙනුවෙන් ජීවත් වූ මෙතුම සරත් නුවරට පැමිණේ නගරයට සමීපද නොවු දුරක් නොවු ගමන් පහසු ඇති තැන් පහසු ඇති දක්ෂවන් ඇති විවේකසනක් වශයෙන් සොයා බලා තෝරා ගත්තේ ජේතු කුමාරයාගේ ජේතවන උයනයි. ජේතු කුමාරයා ළඟට ගිහින් කීවා කුමාරයන් වහන්සේ තමුන් වහන්සේ සතු ජේතවන උයන මත මිලට දෙනු මැනව කිව්වා. ඉතින් ජේතු කුමාරයාගේ වචනින් පිට වුණා වචනය හිතානේනි ඔය ජේතවන උයන වැහෙන්ද දිම වැහෙන්ද රංකාවුන ඇතුරුවත් මම දෙන්නේ නැහැ කිව්වා. ඒ මොකද මේ රාජකුමාරයාට පුදුම සතුටක් කියන තැනක් තමයි හොඳ මේ ප්‍රේමනාප භූමියේ තමයි ජේතවන උයන. ඒතකොට සිටුවරේ අසුරුසනක් ගහලා කිව්වා මං එනම් ගත්තයි කියලා. දෙන්නේ නැහැ කෙනෙකුට ගත්තා වෙන්නේ කොහොමද? ඉතින් කියා හිටියා තමුන් වහන්සේයි මම අපි දෙන්න යන් වෙන විනික්කේ අමුතුමා ළඟට ගිහිල්ලා මේක විසඳගමු කිව්වා. මම දැන් ගත්තා. ඉතින් විනිත්‍යමතුමා ළඟට ගිහින් මේ පණිවිඩය කිව්වා. මෙන්න ඉඳන් ඉල්ලෙහි ඇති සාදි කුමාරයා ප්‍රතිඥා කලේ මෙන්න මෙහෙමයි. ඉඳම වැහෙන්ද රංකාවුන ඇතුරුවක් දෙන්න බෑ කිව්වයි කියලා. ඊට විනිත්‍යමතුමා මොකද කළේ තීරණය? ඉඳනේ මිල නියම කළා. ඉඳනේ මිල නියම කළා. දැන් මේ මිල ගෙවුවොත් දෙන්න වෙනවා. එනිසා රාජකුමාරයාට පරාජය. අන්තිමේදී අනාථපිණ්ඩික සිටුවරයා 18 කෝටියක නිධානයක් ගෙනල්ලා සිය ගණනාවක් සේවකයන් යොදලා මේ දින වැහෙන්ද රංකාවුන අතුරුවන්ඩ පටන් ගත්තා. මේක නම් මහා පුදුම පරිත්‍යාගයක්. දස් වෙනුවට හුඹස් වෙනුවට කණු වෙනුවට ඒ ප්‍රමාණය මැනලා ඒ තැන්වල රංකාවුන ගොඩ ගන්නවා. ඔය දෙයට රංකාවුන 18 කෝටියම ඇතිරෙව්වා. මේ රාජකුමාරයා බලාගෙන. ඔය අතරේ සංකාවන මන්දිරලා තා ගේන්න සූදානම් කරා. මේ රාජකුමාරයා ඇහැවා හිතානෙනි මේ තරම් විශාල ධනස්කන්ධයක් වපුරලා මේ දෙන මිලට ගන්න මොන අර්ථයක් පිණිසද? තමන්ට ගෙවල් හදා ගන්නද? දරුවන්ට ගෙවල් හදා දෙන්නද? කර්මාන්තාපනයක් කරන්නද? වගා කරන්නද? මේ සිටුවරයා මේ සියල්ලම කරන්නේ බුදු ගුණ වර්ජනා කරමින්. එතුමාගේ සිතේ භාවනාවකින් වැඩෙන්නේ බුදු ගුණ භාවනාව. එතුමා අතුරු සල්ලු එකක් කොට පෙරවාගෙන සජගහනුවරේ සරුවඥාන් වහන්සේ වැඩීමේ දිහාට වැඳගෙන කිව්වා කුමාරයන් වහන්සේ මම මේ ඉඳම මිලට ගන්නෙ මට ගෙවල් හදන්නවත් දරුවන්ට ගෙවල් හදන්නවත් නෙමෙයි. වෙනියම් කිසි ව්‍යාපාරයක් කරන්න නෙමෙයි. මේ ඉඳම මම ගන්නේ දේවාතිදේව වූ ශාස්ත්‍රාතිශාස්ත්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර්ගපරාජය කළා වූ වන්දනීය අභිවන්දනීය වූ පූජනීය අභිපූජනීය වූ දසබල ධාරී වූ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයේ විහාරස්ථානය කරවන්න. මේ කුමාරයාගේ සිතේ ශ්‍රද්ධාව විනිවිද පහළ වුණා. කල්පනා කළා මේ මිනිස්සයෝ මුදල් හම්බ කරන්නේ සතයක් භාගයක්වත් අපතේ යන්න නොදී බොහෝ වේසමහන්සලා මේ වහම්බ කරන්නේ. ඒ විදිහේ උපයාල සපයා ගන්නා ලද ධනයේ මේ තරම් විශාල පරිත්‍යාගයක් කරමින් මිලට ගන්නේ මේ ඉඩම ඒ තථාගතයන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. උන්වහන්සේ නම් මේ තියෙන ගුණස්කන්ධයන්ගෙන් සමන්වාගත වෙන්නට ඕනේ. ඒසා මීට පස්සේ මම මේ මුදල් සම දෙන්නන්නේ නෑ කියලා පිළිතුරක් දුන්නා සිතානෙමි. තා මුදල් දෙන්න එපා. සංසාවන දෙන්න එපා. මේ 18 කෝටියක් සංසාවන වලින් එකක්වත් මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ. මමත් මේ විහාර කර්මාන්තයට කොටස් කරුවෙක් වෙනවා. මට අවසර දෙන්න මේ ඉදම වාස කරලා ප්‍රාකාර පවුරු දොරකොටු කරන්න මට අවසර දෙන්න. තමුන්නාසේ මේ ඉද මේ විහාරයට ගොඩනැගිලි ගහන්න. ගොඩනැගිලි සඳහා දැව අවශ්‍යතාවක් මේ උයනින් ගන්න කියලා උපදෙස් දුන්නා. අන්තිමේදී රාජකුමාරයාද මේ ඉඩම වට කරලා විශාල ප්‍රාකාරයක් සහ දොරකොටුවක් විශාල දැවැන්ත දොරකොටුවක් ඇදුවා තොරණක්. මේ සිටුවරයා කාලයේවත් වෙන උපදේශයක් නෙමෙයි විශ්වකර්ම නිර්මාණයක් වගේ තමන්ගේම නුවණින් ගම්බ කුටි අග්‍රශාලක කුටි මහාශාලක කුටි උපස්ථාන ශාලා ධර්මශාලා අග්නිශාලා තක්මම් මලු තාත්‍රිස්ථාන දිවාස්ථාන කැසිපිලි වැසිපිලි දින්කයින් පොකුණ ඔක්කෝම විහාරාංග සම්පූර්ණ කළා. ඒ සියල්ල සම්පූර්ණ කළා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ මහා පෙරහැරින් වැඩම කරවාගෙන සංකෙන්දියෙන් පැන් වඩා අතපැන් වඩා සබර්ජියෙන් පැමිණින තැමිණි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සංඝ සතුකොට පූජා කරන්න යෙදුණා. එදා සරුවක්මන් වහන්සේ දෙසූ දහමින් 84,000ක් දෙනා ඒ භූමියේදී අමා මහ නිවන සාදාගත්තා. මේ විදිහට මහා පුදුමාකාර වස්තු පරිත්‍යාගයක් කළ මේ සිටුවරයා ඒසා විශාල ජේතවනාරාම විහාර පූජාවටම 54 කෝටියක් ධනෙ වැය කරගත්තා. දිනපතාම 2000ක් භික්ෂූන්ට දම් පැන් පිළිගන්නවා නිත්‍යාසන පනවාගෙන. තමන්ගේ ගෙදර වැඩියේ දූදරුව මාර්ගපාලාදීන් බාට පමුණවා ගත්තා. බාලන කුමාරයා මිල මුදල් වලින් උසිගන් වෙලා සියසක් සක්වලා සෝවාන් ඵලයට පැමිණිවුවා. ඒ වගේම ජේතවනාරාමයේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ වඩා හිඳුවා වැඩ සිටි බැවින් මුළුමහා සවැත් නුවර වාසී 7 කෝටියක් ජනතාව අතරින් 5 කෝටියක් දෙනාම මාර්ගපාලා විහාරය ශ්‍රාවක බාට පමුණවා ගන්න පුළුවන්. එනිසාම සරුවඥන් වහන්සේ අවුරුදු 25ක් ජේතවනාරාමයේ ඇතුළු මේ සවැත් නුවර ආසිටෝ වැඩ සිටියා. එයින් අවුරුදු 6ක් පූර්වාරාමයේ වැඩ සිටියා විසාකා මාතාකරෝ පූර්වාරාම. මෙන්න මේ ජේතවනාරාමයේ රජින්න දාසකයි මේ සේන පත්සම්ම සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. මේ දේශනාවේ සාරාංශය දැන් අපි සලකා බලමු. සත්තානෝනේ ගාපති ධම්ම ඉස්සා සංතා මනාප දුල්ලභා ලෝකස්මි. සිතානේනි මේ ලෝකේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රේමනාප වූ සිතනවා තන දකන්නා වූ මතන්නා වූ පතන්නා වූ දුර්ලභකාන්නා සතර ඇත. හතමේ සත්තාරෝ ඒ කවර සතරක්ද? භෝගාමේ උප්පජ්ජන්ත සහ ධම්මේ නාති අයම් පටමෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ බෞද්ධයා හිතෙනවා මට ධාර්මික ධනෙ ලැබේවා. මේක පළමෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ පළමෙනි ධර්මයක්. භෝගේ ලබ්ධා සහ ධම්මේ යසෝමි අබ්බුග්ගච්ඡති සාඤ්ඤාතේ සහ උපජ්ජායේ හීති අයං ද්විතීයෝ ධම්මෝ විද්දෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි. මට ධාර්මිකව ධනෙ ලැබේවා. ධනෙ ලැබී මගේ දෙමව්පියන් එක්ක සහෝදර සහෝදරියන් එක්ක අමුදරුවන් එක්ක හිතමිතුරන් එක්ක නෑදායන් එක්ක මගේ යශෝ කීර්තිය දසත පැතිරේවා කියන එක දෙවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ ධර්මතාවයි. භෝගේ ලද්දා සහ ධම්මේන යසං ලද්දා සහ ඥාති සහ උපජ්ජානේනි කිරං ජීවානේ දීගමද්දා යොම් පාලේනීති අයං සතියෝ ධම්මෝ විත්තෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි. ධාර්මිකව ධනවත් වී යසෝ කීර්තිය සපිරිවරින් පැතිරි චිර කාලයක් නිරෝගීව ජීවත් වෙම්වා කෙනෙක් තුන්වෙනි දුර්ලභ වූ ඉෂ්ඨකාන්ත මනාපෝ ධර්ම සතරේ තුන්වෙනි ධර්මතාවය. භෝගේ ලද්ධා සහ ධම්මේන යසං ලද්ධා සහ ඥාති සහ උපජ්ජායෙහි චිරං ජීවිත්වා දීඝමද්ධායුම් පාලෙත්වා කායස වේදා පරම් මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජාමීති අයං චතුත්ථෝ ධම්මෝ යිද්දෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි. ධාර්මිකව ධනවත්ති යසෝ කීර්ති අස තිරිවරින් පැතිරි නිරෝගී සුවයෙන් තිරජීවනයෙන් ජීවත්ති ආයුෂයාගේ කෙළවරන මරණින් මත්තෙහි ස්වර්ග සංඛ්‍යාත සුගති ලෝකයේ උපදින්වා කියන එක ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ සිතන පතන අතරේනි දුර්ලභ කාරණය. ඉමේකෝ ගාපති චත්තාරෝ ධම්මා ඉත්තා සංසා මනාප දුර්ලභා ලෝකස්මි. සිතානින් මෙන්න මේ සතර තමයි ලෝකයේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ සිතන පතන ප්‍රාර්ථනා කරන දුර්ලභ කාරණා සතර මේකයි. දැන් මේ කාරණා හතර පැහැදිලි. බෞද්ධයෙක් විසින් මේවා ලබන්නට ඕනේ. බෞද්ධයෙක් විසින් ධාර්මිකව ධනවත් වෙන්නට ඕනේ. ධනයේ කෙරෙහි තෘෂ්ණාව වඩන්න නෙමෙයි, දම් පින්කම් කරගන්න පාරමී පුරා ගන්න. යසෝ කීර්ති අවශ්‍යයි. යසෝ කීර්ති කියලා මෙතන කියන්නේ ගුණ සතනේ පමණක් නෙමෙයි, සිල්වත් ගුණවත් නැනවත් කල්යාණ මිත්‍ර සම්පත්තියයි. ඒක අවශ්‍යයි. නිරෝගීව චිරජීවනයෙන් දීර්ඝාස ලැබෙන්න ඕන කරන්නේ නිකන් නෙමෙයි, සීල සමාධි ප්‍රඥා තීර්ථයෙන් පාරමී පුරා ගන්නටයි. ඊළඟට දේශනා කලේ ස්වර්ගය. මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණා නම් අපායට නොගිහිල්ලා මනුෂ්‍ය දුර්භාග්‍ය නොවි මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝක හය කියන සුගතියකට යන්න ලැබේවා කියන එක අවශ්‍යතාවක්. ඒ මොකද අපායට ගියා නම් කුසලයක් කරගන්න හිතන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් සුගතියේ කියන්නේ කොටස් තුනක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝක හයයි කාම සුගතිය. ඊළඟට බ්‍රහ්ම ලෝකේ තියෙනවානේ 16ක්. ඒ සුද්ධාවාස පහ හැර ඉතිරි 11ක් තියෙනවා. 11ට කියන රූප භූමිය කියලා. තව තියෙන අරූප ලෝක හතරක්. ඒවා සුගති. තවත් තියෙන සුගතිය. ඒ සුගතියේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙමෙති ශෝබන ගමනින් යා යුතු අමාමහා නිවන් සුවය. එතන භූමියක් නැහැ. කල්ප රූපක යමනාදි කිසිවක් නැහැ. එතන තියෙන්නේ විමුක්ති සුවය. අවේදේක සුවය. ඒක තමයි අන්තිම සුගතිය. මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමට දැන් ප්‍රාර්ථනාව. ඊළඟට බුදුරජාන් වහන්සේ පහදා දෙනවා. ඉනේ සංකෝ ගාපති චතුන්නම් ධම්මානම් ඉත්තානම් කන්තානම් මනාපානම් දුල්ලභානම් ලෝකස්මි චත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තන්ති. මහසිතානෙනි, ඉෂ්ට වූද කාන්ත වූද මනාප වූද හිතන පතන මේ දුර්ලභ කාරණා සතර අත්පත් කර ගැනීමට සම්පත් හතරක් හේතු වෙනවා. ඒ මොනවාද සම්පත් හතරේ? ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, සාක සම්පදා, ප්‍රඥා සම්පදා. මෙන්න මේ ධර්මතා හතරයි. මේ ධර්මතා හතර අනුගමනය කිරීමෙන් අර මුලින් සඳහන් කළ ඉෂ්ට කියන්නේ කැමැති වේද, කාන්ත කියන්නේ කැමැති වේද, මනාප කියන්නේ හිතේ ප්‍රීතිය වඩවන, හිතසුව සලසන දුර්ලභ වූ කාරණා සතර. එනම් දැහැමින් ධනවත් වීමට, යසෝ කීර්තිය යස පිරිවරින් පැතිරීමට, නිරෝගීව චිරජීවනයෙන් ජීවත් වීමට, ආයු කෙළවර සුගතියට යාමට හේතු වෙනවා මේ ධර්මතා හතර. මොනවාද? ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා. ඊළඟට සරුවඥන් වහන්සේ තෝරන එකක් ගානේ ශ්‍රද්ධා සම්පදා කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාපි තථාගතස්ස බෝධිං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේ මනුෂ්‍යානම් බුද්ධෝ භගවාති. සරුවඥන් වහන්සේගේ බුද්ධත්වයේ හදවතින් පිළිගන්නවා. ඒ මාගේ සරුවඥන් වහන්සේ වාසනාසහිත සකලක්ලේශයන් කරෙන් දුර වූ හේයින් අරිහත්නම් වෙනවා. සර්ව ධර්මයන් සර්වාකාරයෙන් ආબોධ කළ දැනින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඔහොම එකක් එකක් ගානේ සිහි කරමින් ඒ සරුවඥන් වහන්සේගේ බුද්ධත්වයේ හදපත්ණයෙන් පිළිගන්නේ. ඒ කියන්නේ තමන්ගේ දන්නා දන්නා ධර්මත බුද්ධ ගුණ බුද්ධ චරිතේ සිහිපත් කරමින් ඒ ස්ථීන වශයෙන් පිළිගන්නේ. මනෝ ප්‍රඥානේ පිරු හැටි පිළිගන්නේ. වා ප්‍රනිධානය පිරූ හැති පිළිගන්නවා. මහා ප්‍රනිධානය පිරූ හැති පිළිගන්නවා. සූවිසි විරණ පතුන් ලැබූ හැටි පිළිගන්න. අස්ේක් මස්නේ අඹු දරුවන් රාජ්‍ය පවා දන්දුන්න හැටි පිළිගන්න. එසතුරුවක් දැමේදේ සත්තරක් මහපොළොව කම්පා කළ හැටි පිළිගන්න. රගේම ජීපංකර පාදමෝලයේදී අස්්‍රධර්ම සමවධානය නියත විවරණ ලබාගත් හැටි පිළිගන්න. මනුෂ්‍ය ලෝක උපදින්න ප්‍රථමයෙන් තව දුෂිත දිව්‍ය ලෝකයේ සේතකේතු දෙව් රජ කෙනෙක් සිටේ දසදහසක් සක්වල දෙවිවරුන්ගේ ආරාධනය පිළිගත් බව පිළිගත්. පස්මහා බැලුම් බලා මෞපියන් වෙත පැමිණ සතව සම්පජානකාරීව ප්‍රතිසන්දිගත් බව පිළිගත්. ප්‍රතිසන්දිගත් 16 දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යහාරි සිද්ධ වූ හැටි පිළිගත්. උත්පත්ති මංගල්‍යයේ ප්‍රාත්‍යහාරි සිදු වූ හැටි පිළිගන්න. එවැගේම වාස 16 ශිල්ප දැක්වූ හැටි පිළිගන්න. එවාගේම රාජ්‍ය ශ්‍රීයට පත් වූ බව යශෝදරා දේවිය සමග සිට සාහුල පුත්‍රවන උපන්න දාසේ අභිනිෂ්ක්‍රමණයකොට පැවිදි වෙච්ච බව ආලාර කාලා උද්දකරා පුත්‍රයන් වෙත පැමිණ සාකච්ඡා කළ ප්‍රමණින් ධ්‍යාන සමාප්‍රති ලැබූ බව මහා ප්‍රධාන වීර්ය වැඩූ බව මැදුම් පිළිවෙත සොයාගත් බව බුදු වෙන දාසේ අලුයම් කාලයේ පස්මහා සිහිනයක් දුටු බව පුජාතාව කිරිතුඩු පිළිගැන්වූ අයුරු එවාගේම සොත්්‍යය බ්‍රාහ්මණතුමා කොටතනමිති පිළිගැන්වූ අයුරු බෝමුලා වෙත වැඩම කරවූ ආකාරය බෝමුලාරා වැඩීඳගෙන මාර පරාජය කොට ලෝතුරා බුද්ධත්වයට පත් වූ ආකාරය ඔක්කෝ පිළිගන්න. එවාගේෙන් දල් සක්තයතුන් දේශනය ගැන පිළිගන්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණසූ අනුව්‍යන්ජන ලක්ෂණාවේ රූපකා සම්පත්ති ඇති බා පිළිගන්න. ඒ සරුවක්ඥන් වහන්සේ දෙසූ සුපරිසුද්ධ වූ ශේෂත් ධර්මයේ ස්වාක්කාත බව පිළිගන්න. සාන්දෘෂ්ටික බවත් පිළිගන්න. අකාලික බවත් පිළිගන්න. ඒහිපාසික බවත් පිළිගන්න. ඕපනයික බව පිළිගන්නවා. පච්චත්තං වේදි සම්බ විඤ්ඤූහි ගුණ ඇති බව පිළිගන්න. ඒ ධර්මයට අනුව මගඵල නිවන් ලබාගත් ආරි මහා සංඝ රත්නයේ සුපටිපන්න නම් බවද උජුපටිපන්න නම් ගුණ ඇති බවද ඥායපටිපන්න ගුණ සමන්විත බවද සාමීච ප්‍රතිපන්න ගුණ සමන්විත බවද පිළිගන්න. එවාගේම ආහුනේය ගුණයෙන් පාහුනේය ගුණයෙන් දක්ෂිණේය ගුණයෙන් අන්‍යනි පරණීය ගුණයෙන් සහ අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණයෙන් සමන්විත බව පිළිගන්න. නේජේත බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ පිළිබඳව තදපත්යෙන් පිළිගැනීමක් වෙයි නම් ඒකට කියනවා ශ්‍රද්ධා කියලා. මේ ශ්‍රද්ධාවේ එසේ පිළිගැනීමට කියන ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. තමන් ජීවිතේ දුකක් දුම්නසක් කනගාටුවක් රාගයක් දෝෂයක් මෝහයක් සැලමීමක් ආවම දේවාල ගාණියක් නැතුව සායි බබා වැනි සාන්තුවරයන් සොයා යන්නේ නැතුව වෙනත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සේ යන්නේ නැතුව නිතරුණේ කල් ගෙවන්නේ නැතුව බුද්ධ ධම්ම සංඝ රත්නාත්‍රය සිහි කරමු. එසේ රත්නාත්‍රය සිහි කරලා හිත පහදවා ගන්නවා. ඒකට කියනවා සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියන. දාන සීල භාවනාවේ කුසල ක්‍රියාවන් කරන්න අවස්ථාවක් ලැබිච්චාම යම් යම් බාධා වල එන්න පුළුවන්. විශේෂයෙන්ම බඩේ අමාරු ඇඟේ පොතේ රිදීම් දැක්කුම් එහෙම නැත්නම් ජල ගැලීම් වර්ෂාව නිතර උණුසුම මැසි මඳුරු පීඩා වෙනත් වෙනත් මේ බාධාවන් එන්න පුළුවන්. එවැනි අවස්ථාවල තමන් හිතෝ පැතුව බින්කමට කවදාකවත් පස්සට අඩිය නොතබා සූර වීර සංග්‍රාමජයේ යෝජයක වාගේ උද්‍යෝගී මත ඉදිරිපත් වෙලා කුසල ක්‍රියාව කරන්න යෙදෙන්නේ සම්පත් සඳන ලක්ෂණ ශ්‍රද්ධාව නිසයි. අර මහබෝසතාණන් වහන්සේ කදිරංගාර බෝධිසත්ව කාලයේදී ගිනි අඟුරු වල මැද්දට පැනලා දාන දුන්නේ අන්න සම්පත් සඳන ලක්ෂණ ශ්‍රද්ධාව යානුභාවී. ඒ වගේම මණ්ඩක ඉන්නක් හිතේවා නම් වැටෙනවා. දහවියාගොඩ ඉන්නක් හිතේවා නම් වැටෙනවා. එහෙම නැතුව ගමක් නගරයක් දොරටුව ළඟ ඉන්ද්‍රජීල සිටවන අය කඩුන්නේ කනුවක්. මේ කනුව හර ඇති දව කොටයක් හතරණියක් පොළවේ ඉඳනවා. හතරණියක් පොළවෙන් උඩට මත වෙලායි තියෙන්නේ. ඒක තමයි ඉද කඩුන්නේ ඉන්ද්‍රජීල කියන්නේ. මේ ඉන්ද්‍රජීලේ අලිය කොටුවක් ගලවන්න බෑ. වේරම්භ වාසයට සොලවන්න බෑ. ඒ වාගේ තමයි තුනුරුවන්ගේ ගුණ කෙරෙහි පිහිටුවා ගත්ත නොසැලෙන ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. බුද්ධත්වයේ පතේ බුද්ධත්වයේ මහා ශ්‍රාවකත්වයේ අග්‍ර ශ්‍රාවකත්වයේ පතාගෙන එන විවරණ ප්‍රතුල් ලබාගත් බෝසතාණන් වහන්සේලාට භවයෙන් භවයට පිහිටන ශ්‍රද්ධාව. ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. එවැගේම මාර්ගඵලලාභීන් පහළ වෙන සද්ධාව අධිගම සද්ධාවයි. ඒක මායාට සලවන්න බෑ. ජිනස් බුදුරජාණන් වහන්සේ සූරම් වර්තමානෝගතුමා තමන් වෙත පැමිණියාම ධර්ම දේශනා කිරීමෙන් ඔහු සෝවාන් වුණා. සෝවාන් වෙලා තීනෙසට ගියාම එන්නේ බුදු කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා මානවකයේ ටිකක් අහන්න. මේක පෙර මං කිව්වා නේද සංස්කාර සීල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා. එහෙම නෙමෙයි සමහර සංස්කාර නිට්ටයයි සමහර සංස්කාර සත්‍යයි සමහර සංස්කාර ආත්මයි කියලා විපරීත බණක් කිව්වා. ඉතින් මේ සෝවාන් වර්තමානෝක දැන් සෝවාන් වෙලා ඉන්නේ. එතුමා ගිහිට සැලණේ වෙන්නේ ශ්‍රද්ධාව සලවන්නේ නැහැ. එතුමා කල්පනා කළා බුදුවරයන් වහන්සේලාට වචනම වරදීනේ නැහැ. වරක් කියදී නැත සංශෝධනය කරන්න සිදුවෙන්නේ නැහැ. මේ නම් බුදු කෙනෙක් වෙන්න බෑ. බුදු වෙෂින් ආපු කෙනෙක් වෙන්න ඕන කියලා එම සමුන්නාසේ කවුද කියලා. මාන ජීවිතෝත්තරය බොරු කියන්නේ නැහැ. මානාලික කමනිකාගේ අපරාලේ කරන්නේ. කියා හිටියා මං වසවර්ග ජීවිතෝත්තරය කියලා. පස්සේ මේ ශූරම්බක්ත මානවකගේ අසුරසනක් ගහලා කිව්වා වසවර්ග ජීවිතෝත්තරය උදයන් එක්කෙනෙක් මේ 100ක් 1000ක් ආවත් මානද අවබෝධයේ සලවන්න බෑ කිව්වා මොහු අතුරුදහන් වුණා. මේ වාගේ සෝවාන් වුණන් පස්සේ පිරෙන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව. එයින් ලෝකෝත්තර ශ්‍රද්ධාවක් අධිගම ශ්‍රද්ධාව. අනිත්‍ය ලෞකිකයි. දැන් හිතන්න මෙන්න මේ ශ්‍රද්ධාව යම් කෙනෙකුගේ හිතේ නිතර නිතර හොඳින් පවතිනවා නම් ඒකට ශ්‍රද්ධා සම්පදාව කියනවා. ශ්‍රද්ධා සම්පදාව කියනවා නම් සැබවින්ම මෛත්‍රියේ කරුණා මුදිතා උපේක්ඛා ගුණ පිහිටෙනවා. සෑම සත්‍යයන් කෙරේ කරුණා මෛත්‍රියේ පිහිටෙනවා. ඒසා කවදාකවත් සතෙක් මරන්න හිතෙන්නේ නැහැ. අනුන්ගේ සතු නූල් කොටක්වත් වංචාවෙන් ගන්න හිතෙන්නේ නැහැ. විද්‍යාචාර සිතක් පහළ වෙන්නේ නැහැ. බොරුවක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. සුරාපාන සඳහා සිතක් පහළවන්නේ නැහැ. හේලම්බ සත්‍යයන් හිතක් පහළ වෙන්නේ නැහැ. පරිස වචනයක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. නිෂ්ඵල වචන කියන්නේ හිත පහළ වෙන්නේ නැහැ. අනුන්ගේ දේස ආසා කරන්න හිතෙන්නේ නැහැ. අනුන්ව ක්‍රෝධ ඉරිෂ්‍යා කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම මිසදු ගන්නෙත් නැහැ. මේ දසාකුසලෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා ශ්‍රද්ධා සම්පත්තිය නිසා. ඒ ශ්‍රද්ධා සම්පත්තියෙන් ඉන්න නිසා බොහොම අනලස්ව තමන්ගේ ව්‍යාපාර කටයුතු ධාර්මිකව දියුණු කරනකොට දැනින් ධනේ ලැබෙනවා. ධනේ ලැබෙන වගේම ශ්‍රද්ධාවන්තයා බැවින් ගුණ කතාවක් පිරිවර සම්පත්තියක් වැඩෙනවා. ඒ වගේම නිරෝගී සෝයා දීර්ඝාසයක් වැඩෙනවා. ආල්ක කෙලවරේ කාන්තේම සුගතිගාමී වෙනවා. සීල සම්පදා නමින් දේශනා කළේ ගුවාස බෞද්ධයන් විසින් නිත්‍ය වශයෙන් පංචශීලය සමාදන්ව රකින්න පුළුවන්, ආජී වර්තමක ශීලය සමාදන්ව රකින්න පුළුවන්, උපෝසත වශයෙන් තේවත් සමාදන් වෙන්න පුළුවන්, නිත්‍ය වශයෙන් දස ශීලය සමාදන් වෙන්න පුළුවන්. ඒ කවර හෝ සමාදන් වෙන ශීලය අකණ්ඩ අච්චිද්‍ර අසබල අසල්මාද බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත අපරාමත්ත සමාධි සංවර්ධනයේදී අංගයන් ආරක්ෂා වෙනවා නම් අන්න ශීල සම්ප්‍රදායයි. අකණ්ඩ කියන්නේ මුලින් අගින් සිකපදයක් නොමිද රැකීමයි. අච්චිද්‍ර කියන්නේ මැදින් සිකපදයක් නොමිද රැකීමයි. අසබල කියන්නේ හේලියෙන ශික්ෂාපද කීපයක් දිනගන්නේ නැතුව රැකීමයි. අකල්මාස කියන්නේ තනින් තනින් සිතපද නොමිද රැකීමයි. බුද්ධිස්ස කියන්නේ මම සීලවන්තයෙක් බව අනිත්‍යය දැනගනිත්වා කියලා මට කවුරුත් වඳිත්වා පුදත්වා ගුණකතනේ කෙරෙත්වා මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබේවා සීලය නිසා කළ හේතුවත් අන්න තෘෂ්ණාවට වහල් වුණා. ඒ වාගේ තෘෂ්ණාවක් පහළ කර නොගෙන නිස්සරණ අධ්‍යාසයෙන් සීලය රැකීමද කියන බුද්ධිස්ස සීලය කියලා. විඤ්ඤුප්පසත්ත කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්වොත් සාදුකියා සතුටු වෙන්න පුළුවන් ඇති ප්‍රඥා කියන විඤ්ඤුප්පසත්ත සීලයයි. අපරාමස සීලය කියන්නේ මම මේ සීලය නිසා ඊළඟට දෙව්ලෝ යන්න ඕන, සද්දෝ රජ වෙන්න ඕන, එවාගේ බ්‍රහ්ම සම්පල් ලබන්න ඕන, සත්විති රජ වෙන්න ඕන, කාන්තා පක්ෂ කෙනෙක් නම් මම දෙව්ලොවදී සද්දෝ රජුරුවන්ගේ අගනිහසේ වෙන්නට ඕනේ. මේ වාගේ නොයෙක් නොයෙක් දීවේ මානුෂාදී ලෞකික සම්පත් ඇතුව සීලය නිසා පරාමත්තයි. කෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්ලා ගනු ලැබූ සීලයක් වෙනවා. එසේ නැතුව මගේ මේ සීලය අසවල් බෝධි ඥාණයෙන් 1500ක් දෙලසුන් ජයගෙන අමාමහා නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියලා සක්නා සීලය අපරාමත්ත සීලයයි. සමාධි සංවර්ධනෙක කිව්වේ මේල සාරක්ෂා කළ සීලයක් ඇති සීලවන්තයාට ගහක් මුල ගියක් වාඩි වුණත් හිත සමාධි වෙනවා. එදකවා කුටියක හිටියක් හිත සමාධි වෙනවා. ගලි තලාවක ගල් තලාවක හිටියක් හිත සමාධි වෙනවා. වාඩි වුණත් හිත සමාධි වෙනවා. හිටගෙන හිටියක් හිත සමාධි වෙනවා. එවාගෙම ඇවිදින්න හිටියක් හිත සමාධි වෙනවා. සායනගත හිටියක් හිත සමාධි වෙනවා. මක්නිසාද? සීලේ පිරිසුදුයි. සීලේ පිරිසුදු නිසා අනිත් පිළිවෙලින් ආනිසංස රාශියක් ඒ ජීවිත ලැබෙනවා. විනයෝ සංවරස්ථාය ඒ සීලය සංවර වීම පිණිසයි. සංවරෝ අවිප්පටිසාරස්ථාය ඒ සීලවන්ත බව පස නොතැවීම පිණිසයි. අවිප්පටිසාරෝ පාමොඤ්ඤත්ථාය එසේ විපිලිතර නොවීම ලදරු ප්‍රීතිය පිණිසයි. පාමොඤ්ඤම් පීතත්ථාය ලදරු ප්‍රීතිය පස්වලක් නිරාමිෂ මහත් ප්‍රීතිය පිණිසයි. හේති පස්සද්ධාත්තාය ඒ නිරාමිෂ පස්වන ප්‍රීතිය කායිකිත පස්සද්ධිය පිණිසයි. පස්සද්ධි සුතත්තාය කායිකිත පස්සද්ධිය කායික මානසික නිරාමිෂ සතිය පිණිසයි. සුඛං සමාදත්තාය කායික මානසික නිරාමිෂ සතිය චිත්ත සමාධිය පිණිසයි. සමාධි යථා භූත ඥාන දර්ශනත්තාය සමාධියේ උදයව්‍ය ඥානයේ භංග ඥානයේ ලැබෙනු පිණිසයි. යථා භූත ඥාන දර්ශනං නිබ්බිදත්තාය යථා භූත ඥාන දර්ශනයේ භාසුපාත්තාන ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන මුංජිතුකම්මිතා ඥාන පරිසංකානුපස්සනා ඥාන සංකාරුපේක්ෂා ඥාන පිණිසයි. නිබ්බිදා විරාගත්තාය ඒ ඥාන පරම්පරාව විරාග සංඛ්‍යාතේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්තේ මාර්ගඥාන පිණිසයි. විරාගෝ විමුක්තාය ඒ සතර මාර්ග ඥානයේ සතර ඵලයේ උපදවා ගැනීම පිණිසයි. විමුක්ති ඥාන දර්ශනාය ඒ ලෝකෝත්තර සතර ඵලයට පත්වීම නිසා සත්විමේක්ෂා ඥානයේ පහළ වෙනවා ඒ පිණිසයි. විමුක්ති ඥාන දර්ශනං අනුපාදා පරිනිබ්බානත්ථාය ඒ මේ විමුක්ති ඥාන දර්ශනයෙන් නම් තණ්හා දිට්ඨි උපාදානාදී සියල්ල අත්හැර දමා යන අනුපාදා පරිනිර්වාණ සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමයි. ඒත දත්තා කථා දහම් කතාව අවසන්යෙන් මේ පිණිසයි. ඒත දත්තා මන්තනා ධර්ම සාක්ෂාත්ව අවසන්යෙන් මේ පිණිසයි. ඒත දත්තං සෝතාවදානං දසවන්නමාගන දහම් නැසී යුත්තේ මේ පිණිසයි. යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ නීචේන තෘෂ්ණා දෘෂ්ට්‍යාදී උපාදානයන් මෙන් සදාත වැළකීලා අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම නිසායි. මෙන්න මෙම රාත්‍නා සීලයේ මේකට කියනවා සමාධි සංවර්ධනක සීලය. දැන් ඉතින් මේ විදිහට සලකා ගත්තාම මේ සීලවන්තයා සීල සම්පදාමේ යුක්ත බැවින් සැබවින්ම නිත්‍ය වශයෙන් පංච සීලය රකින්නවා, ආගිය වස්තම සීලය රකින්නවා, පස්වෙන් දසා කුසලෙන් වළකින්නවා. එනිසාම අප්‍රමාදව තමන්ගේ ජීවනෝපාය කටයුතු කරන බැවින් සීලවන්තයාට ධාර්මිකව ධනිය ලැබෙනවා. සීලවන්තයාගේ අසෝ කීර්තිය දසත පැතිරෙනවා. සීලවන්තයා සීලක සීලවන්තකම නිසාම නිරෝගීව චිරජීවනයෙන් ජීවත් වෙනවා. සීලවන්තයා ආශි කළවරේ කාන්තයම සුගතිපරායන වෙනවා. තුන්වෙනි කාරණය ත්‍යාග සම්ප්‍රදාව. ත්‍යාග සම්ප්‍රදාය නමින් මෙතන හඳුන්වන්නේ මෙහෙමයි, කරුණු හයකින් ත්‍යාගය පුරුදු කරනවා. විගතව මල මස්සේරේන ඡේදසාගාරං අජ්ජාවසති මුත්ත්‍යාගෝ පයසපානි යාසයෝගෝ වස්සාගරතෝ දාන සංවිභාගරතෝ. මේකේන ලක්ෂණනුව ත්‍යාගය පුරුදු කරනවා. විගතමල මස්සේරේන ඡේදසාගාරං අජ්ජාවසති කියන්නේ ගෙදර වාසය කරන්නේ මසුරු මල හිතින් ඉවත් කරලා මට යමක් කාට හරි පරිත්‍යාග කරගන්න ලැබේවා කියන චේතනාවෙන් තමයි දවස ගෙවන්නේ. ඒක පළවෙනි ලක්ෂණය. රාගයෙන් මුත්තේචාගෝ කාට නමුත් යමක් පරිත්‍යාග කරනවා කිසිම ආශාවක් නැතුව. ගියන්නේ පරිද්දන්න දුගියන්න මගියන්න අසරණ යන්න පිරිසංසතාට පවා යමක් පරිත්‍යාග කරන්නේ කිසියම් දෙයක් අපේක්ෂා නොකර බලාපොරොත්තු නැ තෘෂ්ණාවක් නැ. පයසපාණී අත හොදාගත් ගමන් වගේ ඉන්න යමක් පරිත්‍යාග කරන්නේ. යාස යෝගෝ කවුරු හරි ඇවිල්ලා අනේ මට සහභාගී වුණේ කියලා ඉල්ලන්නේ සුදුසු හැටියට ඉල්ලුවොත් නොදී ඉන්නේ නැතුව පරිත්‍යාග කරනවා. වස්සාද රතෝ හැම වෙලාවෙම බෙදාම දා දෙන්න පුරුදු වෙනවා. ඒ වගේම දාන සංවිභාග රතෝ තමන් උපේන දෙයින් අද්දස දානෙ දෙනවා. තමන් පරිභෝග කරන්නේ කෙනෙක් කියලා තේ දෙනවා. මෙන්න මේ කර්මයන් යුක්තව පරිත්‍යාගයේ පුරුදු කීමේදී කියනවා ත්‍යාග සම්ප්‍රදාය කියලා. මේ ත්‍යාග සම්ප්‍රදාය යම් කෙනෙකුගේ හිතේ දිනු කරගත්තා නම් ත්‍යාගවන්තයා සැබෑ සද්ධාවන්තයෙක්ද වෙනවා සීලවන්තයෙක්ද වෙනවා. ඒක ත්‍යාගවන්තයා අප්‍රමාදව සතුටු කරන බැවින් යහමින් ධනවත් වෙනවා. එවාගෙම ත්‍යාගවන්තයාගේ ගුණපතනී යසෝ කීර්තිය පැතිරෙනවා. ත්‍යාගවන්තයා ත්‍යාගවන්තකම නිසාම නිරෝගී වෙනවා දීර්ඝාස විඳිනවා. ත්‍යාගවන්තයා හේතුයෙන් සුගති ලෝකයක උත්පත්තිය ලබනවා. හතරෙනි කාරණේ තමයි පඤ්ඤා සම්පදා. පඤ්ඤා සම්පදායේ ප්‍රභේද රාශියක් තියෙනවා. සුතමේ ඥානීය, චින්තාමේ ඥානීය, භාවනාමේ ඥානීය කියලා කොටස් තුනකට බෙදෙනවා. බණ ඇසීමෙන්, දහම් පොත්පත් කියවා ගැනීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් ලබන අවබෝධයට කියනවා සුතමේ ඥානීය කියලා. චින්තාමේ ඥානීය කියන්නේ තමම තමම් හිතාමතා යම් යම් දේ කරන අවබෝධ කරගන්නවා. ඒක චින්තාමේ ඥානීය. භාවනාමේ ඥානෙ විශිෂ්ටයි. මෙතන පඤ්ඤා සම්පදාය භාවනාමේ ඥානෙයි. භාග්‍යතුන් වහන්සේ සිටුවරයාට දේශනා කළා සිතානෙනි මේ සිත අඳුරු කරන්නා වූ උපක්ලේශ පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද නීවරණ කියන ආසාව. ව්‍යාපාද නීවරණ කියන හිතේ තරහව. තීනමිද්ධ නීවරණ කියන හිතේ ඇලිමැලි අලසකම. උද්දච්ච කුක්කුච්ච නීවරණ හිතේ නොසන්සුන්කම හා පසුතැවිල්ල. ඍෂිකේඥා නීවරණී කියන්නේ සැකේ සංකාව. මේවා හිතේ පහළ වෙනකොට හිත අන්ධකාරයි. හිතට ආභෝධයක් ලැබෙන්නේ ධ්‍යානයක් සමාධියක් උපදින්නේ නැහැ මේ පහ තියෙනකොට. මෙයා මැඩ පවත්වන්න භාවනා කරනවා. කාමච්ඡන්ද නීවරණේ මැඩ පවත් වෙලා සමාධියක් උපදවා ගන්න පිළිතුල් භාවනා වඩනවා, අසුභ භාවනා වඩනවා. ඒකෙන් ඥාන උපදවාගෙන විපස්සනාක් නැගෙනවා. අන්න ප්‍රඥා සම්පදාව. ව්‍යාපාදයේ නැන පවත්වන්න මෛත්‍රිය වඩනවා, කරුණා වඩනවා, මුදිතා වඩනවා, උපේක්ඛා වඩනවා, එන් ඥාන උපදවනවා, විපස්සනාවත් වඩනවා. මෙන්න පඤ්ඤා සම්පදා. ඊන මිද්දේ නැන පවත්වන්න ආලෝක සංඥා වඩනවා. සාත්‍රිකාණේ මහමද්ධාන වාගේ හිතාගෙන ආලෝක සංඥා ඇති කරන ඥාන උපදවනවා. ඥාන උපදවලා විපස්සනාට හැරිනවා. අන්න පඤ්ඤා සම්පදා. උද්දච්ච කුක්කුච්චේ නැන පවත්වන්න ආනාපාන සතිය වැඩෙනවා. එන් ඥාන උපදවා විපස්සනාවට හැරෙනවා. ඒ සංඥා සම්පදා. විචිකිච්ඡා මැද ප්‍රාප්තන්න බුද්ධානුස්සතිය වැඩෙනවා. එයින් උපචාර සමාධිය ලැබෙනවා, විපස්සනා ඥාන වැඩෙනවා. මෙන්න සංඥා සම්පදා. මේව පංච නීවරණ මැද ප්‍රවත්වාගෙන හිත නිරන්තරයෙන් ත්‍රිසුභව කුසාසෙත් පෙළි පෙළි පහළ වෙන හැටියට යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරමින් මෙන්න මේ භාවනා ක්‍රමයන් අත්හදා ගන්නවා නම්, පළපුරුදු කර ගන්නවා නම්, පුහුණු කර ගන්නවා නම්, එයින් ලැබෙනා වූ චිත්ත සමාධියෙන් ලැබෙන ප්‍රඥාට කියනවා පඤ්ඤා සම්පදා. අර මුලින් සඳහන් කළ ශ්‍රද්ධාවක්, සීලයක්, ත්‍යාගයක් මේකට උපනිශ්‍රේ වුණා. මේ තුන ඇත්තන් තමයි මේ ප්‍රඥා පහළ කරගන්න ලැබෙන්නේ. භාවනාවක් කරා මේ තුන ඕනේ කරනවා. ශ්‍රද්ධාව ඕනේ, සීලය ඕනේ, ත්‍යාගය ඕනේ. ඒවා පිහිට කරගෙන දැන් මේ භාවනා ඥානෙ පහළ කරගන්න. එබැවින් අර තුනට වඩා විශිෂ්ටයි මේ ප්‍රඥා මේ සම්පදාව. ඒතකොට ප්‍රඥා සම්පදාය ඇති ඥානවන්තයා සදා සද්ධාවන්තයෙක්ද වෙනවාමයි. සදා සීලවන්තයෙක්ද වෙනවා. සදා සද්ධා ත්‍යාගවන්තයෙක්ද වෙනවා. එවැන්ගේම සදාම අප්‍රමාදී කෙනෙක් වෙනවා. එනට සුදුසු නුවණ හසුරුවා ගන්න ධර්ම. ඒ නිසා ධාර්මිකව ධනවත් වෙනවා. යසෝ කීර්තියක් පැතිරෙනවා. නුවන නිසාම නිරෝගී සුවයෙන් ඉර ජීවනය විඳිනවා. එවාගේම ආයු කෙළවරේ කාන්තයම සුභති ලෝකයකට යනවා. දැන් ඔන්න පහදා දුන්න බුදුරජාණන් වහන්සේ දැනින් ධනවත් වෙන්න, යසෝ කීර්තිය ලබන්න, නිරෝගීව දීර්ඝාස විඳින්න, සුගතියකට යන්න හේතු හතර පහදා දුන්නා. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඊළඟට දේශනා කළ කාරණා හතරක්. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව, සීලය, ත්‍රිත්වය, මේ ත්‍යාගය, ඥානය පිහිට කරගෙන ධනවත් වුණා මදි. ඒවා ප්‍රයෝජන ගන්න ඇති ආකාර හතරකින් දේශනා කළා. ප්‍රයෝජන ගන්න ඇති මෙහෙමයි. තමන් සැප විඳිනවා. තමන් හොඳට කෑම බීම, ඇඳුම් පැළඳුම් පරිභෝග කරනවා. යාන වාහන හැම දෙයක් පරිභෝග කරනවා අර සම ජීවිත ජීවිතතාව ඇති. ඊළඟ තමන්ගේ දෙමව්පියන් හොදින් පෝෂණය කරවා ගන්න. තමන්ගේ අමුදරුවා, තමන්ගේ සේනක සේවිකාවන්, තමන්ගේ අසල්වැසියන්, තමන්ගේ හිතේ මිතුරන් හැම දෙනාටම අවශ්‍ය විදිහට සැලසුම් සංදා කරමින් ඒ අතන්ව පෝෂණය කරගන්න. ඒ සඳහා ධනෙ වැය කරනවා. ඒ ධනෙ වැය කරන්නේ යමක් ලබා ගන්න හේම නෙමෙයි. ආසාවෙන් නෙමෙයි. ඥානවන්තවයි කරන්නේ. දෙමව්පියන් සැලකන්නේ බොහොම ඥානවන්ත කල්පනාවකි. මේ දෙමව්පියෝ අපට කුඩා කාලේ මේ විදිහට සැලකලා අපි මේ හොඳ දරුවන් වෙලා ඉන්නේ. දෙමව්පියෝ අපේ දෙවියෝ, දෙමව්පියෝ අපේ බ්‍රහ්මයෝ, දෙමව්පියෝ අපේ බුදුවරු, දෙමව්පියෝ අපේ තුන්කෙත, දෙමව්පියෝ අපේ ගුරුවරු. එනිසා අපේ දෙමව්පියන් අපි මේ කරන සංග්‍රහය මෛත්‍රියෙන් කරුණාවෙන් කරනවා. මගේ මේ කෑම බීම ඇඳුම් පැළඳුම් බෙහෙත්ේ හැම උපස්ථානයක් මගේ දෙමව්පියන් දිව්‍ය ඖෂධ වැනි වෙලා දෙමව්පියන්ගේ ශ්‍රද්ධා වැඩේවා, සීලය වැඩේවා, ශ්‍රුතිය වැඩේවා, ත්‍යාගය වැඩේවා, ඥානය වැඩේවා, සමත භාවනා වැඩේවා, විපස්සනා භාවනා වැඩේවා. දෙමව්පියෝ දෙන්නා සතර දුකින් අන්තිමේදී අමා මහ නිවන් දකිත්වා කියලා කරුණාව මෛත්‍රියේ දැරිය කොටගෙන ඥානයෙන් තමයි උපස්ථාන කරන්නේ. දරුවන් සලකන්නේ එහෙමයි. මේ දරුවෝ අපවාගේ සංසාරයේ ජාති ජරා මරණ විඳ විඳ ආදාපේ දරුවන් බවතාව. මේ දරුවන් අපි සංග්‍රහ කරනවා කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් හැම දෙයකින්ම දෙහෙතෙන් හේතෙන් අපි මේ කරන සංග්‍රහයේ මේ දරුවන්ගේ හිතේ කුසාසිත පහළ වෙන්න උපනිශ්‍රේ වේවා. මේ දරුවෝ ශ්‍රද්ධාවන්ත වෙත්වා, සීලවන්ත වෙත්වා, සුතවන්ත වෙත්වා, ත්‍යාගවන්ත වෙත්වා, ඥානවන්ත වෙත්වා, ගුණනුවණැත්තෝ වෙත්වා, බෝසත් ගුණැත්තෝ වෙත්වා, මේ ඇත්තෝ දාන සීල භාවනා කුසල රැස් කරලා මෙලොව පරලොව ජයගෙන සසර කතරින් එතෙර වී අමා මහ නිවන් දකිත්වා කියලා දරුවන් සංග්‍රහ කරනවා. ඔය වගේ නෑදෑයන් හිතමිතුරන් සේවක සේවිකාවන් අසල්වැසියන් ආගන්තුකයන් හැම දෙයක් සංග්‍රහ කරනවා. එතකොට මේ සංග්‍රහය නිදානයක්, පුණ්‍ය නිදානයක්. ඒ සඳහා කරන වැය වේදම් අස්ථානගත වීමක් නොවේ. ඒවා නිදාංගත වුණා. එන්න පළවෙනි ජයග්‍රහණේ ඒකයි. ඊළඟට කාට කාටත් එනවා රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය අමනාප පුජ්‍යලයන්ගෙන් යම් කරදරෙන්ද පුළුවන්. එවැනි අවස්ථාවලදී කම්පා වෙන්නේ නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, කලගන් හිතන්නේ නැතුව නැනනුවන් මෙහෙවලා ධනෙ වැය කරනවා. රජකිනුගෙන් මේ කරදරයක් ආවත් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ වෙනුවෙන් ධනෙ වැය කරනවා. මේ රජතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නැනනු නැති කෙනෙක් වේවා, ධර්මිෂ්ඨ වේවා. මම මේ පරිත්‍යාගන ධනය මගේ ධනය රාජසන්තය කරනවා නම් ඒ රාජසන්තය කරන ධනය මේ රජුවන්ගේ සිතේ කුසාසිත පහළ වෙන්න හේතු වේවා, මගේ දාන පාරමිතා තුරා ගන්න හේතු වේවා, මේ රජුව සසර දුකින් අතමිදී නිවන් දකීවා කියලා ඒ පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ බලාත්කාරයෙන් ගන්න කොටත් පරිත්‍යාගයක් කරනවා. සොරු විසින් සොරුන් තමන් යමක් පැහැරගෙන ගියා නම් දැක දැක හෝ නොදැක හෝ දැනගත්තා නම් ගෙන ගිය බව ඔවුන්වත් මෛත්‍රී කරනවා. සතරදී මම අනන්ත ජාතු වල අනුන්ගේ දේ හොරකම් කරන්න ඇති. එනිසා මගේ දේ හොරකම් කරන්න යැත්තන් හිතුණා නේද? ඒ යැත්තන් මට වාගේ අකුසල විපාකයක් නොවේවා. ඒ යැත්තන් මගේ වස්තුව දිව්‍ය ඖෂධයක් වැනි වේ. ඒ යැත්තු පරිහරණය කරන හැම වාරයක් පාසා හිත කුසල් සිත් පහළ වේවා. ඒ අත්තන් හිතේ ශ්‍රද්ධා සීල සුතේ ත්‍යාග ඥාන වැඩේවා. ඒ අත්තෝ පස්සවෙන් දසා කුසලෙන් වැළකීලා යහපත් ධර්මිෂ්ඨයි බවට පැටල් මිත්වා. ඒ අත්තෝද සසර දුකින් අතිමිදී නිවන් දකිත්වා කියලා පරිත්‍යාග චේතනය ඇති කරගන්න. මේ වගේ ගින්නෙන් ජලයෙන් විනාශ වෙන්න ගියත් ඒ තේමයි. අනන්ත ජාතු වල අපේ සංතක දේවල් ගින්නෙන් ජලයෙන් විනාශ වුණා. නමුත් එදා අපට යෝනිසු මනසිකාර්ය හසුරුවන් ලැබුණ අද දානේ නෑ. අද මේ ගින්නින් ජලයෙන් විනාශ වෙච්ච අපේ ධනය මේවා තමයි ලාභෝ අලාභෝ ආයසෝ යසෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. යම් කිසි හේතුවක් නිසායි, යම් කිසි අකුසල හේතුවක් නිසායි මා සතුගේ විනාශ වුනේ. මේවා විනාශයක් ලෝකේ කාටවත් නොවේවා. මේ විනාශ වූ ධනය කෙරෙහි මගේ යම් කිසි බැඳීමක් තිබුණා නම් මින් ඉදිරියට මට ලැබෙන සෑම සම්පත්තියක්ම අලපතක දියස්සක්මින් ඇලෙන්නේ නැතුව පරිත්‍යාග කරගන්න මට වාසනාව වේවා කියලා හිතේ ප්‍රීතිය සතුට ඇති කරගන්නවා, අනිත්‍යතාව මෙනෙහි කරගන්නවා. මේ වාගේ සමාගයේ වස්තුවට යම් යම් බාධාවක් ආවා නම් ඉතින් දෙත් නැන නුවණින් යුතුව වස්තුව වේදම් කරලා ජය ගන්නවා. ඒ සඳහා ජයකල ධනෙ අස්ථානගත වුණේ නැ නිදහංගත වුණා. ඊළඟට තේනවා තුන්වෙනි ජයග්‍රහණය හැටියට ඥාති බලී, අතිථි බලී, පුබ්බ ප්‍රේත බලී, රාජ බලී, දේවතා බලී කියලා යුතුකම් පහක් ඉෂ්ට කරන්න තියෙනවා බෞද්ධයෙකු විසින්. ඥාති බලී කියන්නේ තමන්ගේ නෑදෑයෝ ඉන්නවා, දුප්පත් අය ඉන්නවා, පොහොසත් අය ඉන්නවා, ඒ අයට දානය, ප්‍රිය වචනී, අර්ථ චර්යාව, සමානාත්මතාව කියන කරුණු හතරෙන් සංග්‍රහ කරනවා. යම් කෙනෙකුට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මිල මුදල්, යම් යම් දේවල් ද්‍රව්‍ය, ඒ අවශ්‍ය දේ සපයා දීමෙන් එයත් දානේ පරිත්‍යාග කරනවා. යම් කෙනෙකුට දානේ යමක් අවශ්‍ය නැහැ, එයත් අන්දෝන මුරුදු මොලොක් වචන, ඒ මිහිරි වචනෙන් සංග්‍රහ කරනවා. යම් කෙනෙකුට මිහිරි වචනේ නෙමෙයි අවශ්‍ය දියුණුවට උපදෙස් ටිකක්, ඒ අතර දියුණුව සඳහා උපකාර වෙනවා. රාමේම ඒ අත්තන් කෙරෙහි සමාගයේ සමානත්වතාව හොඳින් පවත්වන ඇතිතනක් නැතිතනක් මිත්‍රත්වයේ නිමිදා ආරක්ෂා කරගන්න. ඒ ඥාති බලි. අතිද බලි කියන්නේ තමන් යතේන ආගන්තුකයන ගිහිපෑදියම් කෙනෙක් ඇතොත් ඔහුට අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් දෙහෙත්තේ අවශ්‍ය අවශ්‍ය දේවල් කලට වේලාද සපයලා හිත පුරවලා පිටත් කරනවා. ඒ වගේම සුභිතේත බලි කියන්නේ තමන් වෙනින් මේ පරිලෝකයක් තියෙනවා නම් ඒ ආයත පින්පෙත් බමුණෝලා අනුමෝදන් කරවලවා. එවගේම රාජබලී කියන්නේ රජදරුවන් වෙනුවෙන් අයබදු ගෙවී යුතු නම් ඒවා කලට වේලාවට ගෙවනවා. සාද නීතියන් නීති ධර්මයන් මැනවින් ආරක්ෂා කරනවා. එවගේම දේවතා බලී කියන්නේ තමන් ආරක්ෂා කරන සලතන දෙවියන් උදෙසා දම් පින්කම් කරලා පින් අනුමෝදන් කරවනවා. මේ විදිහට මේ පරිත්‍යාග කරව පහ පිටෙන සදාන් වේදම. අර ඥාතීන් සංග්‍රහ කිරීමත් ආගන්තුකයන් සංග්‍රහ කිරීමත් මේ පල්ලෝගේ ඥාතීන් දෙපින් වීමත් රජදරුවන් සැලකීමත් එවාගෙම දෙවියන් දෙපින් දීමක් සඳහා යම් ධනෙ වැය කරනවා නම් ඒක නිෂ්ඵල වැය කිරීමක් නොවේ, නිදහාගත වීමක්. හතරෙනි ජයග්‍රහණය තමයි ජීතේ සමන බ්‍රාහ්මණ සම්දිසෝරච්චේ නිමිත්ත මදක් සමාද ප්‍රතිවිරතා ඒකමත්තානං ධමෙන් ඒකමත්තානං සමෙන් ඒකමත්තානං පරිනිබ්බාපෙන් ජීතේ සුද්ධ ගිකන් දක්ෂිනම් ප්‍රතිත්තේති. මේ හතරෙනි ජයග්‍රහණයයි. ඒ කියන්නේ ලොව වාසය කරනවා ශ්‍රමණ බ්‍රාහ්මණ, ශ්‍රමණයන් හා බ්‍රාහ්මණ නමින් හඳුන්වන පැවිද්දෝ. දැන් බුද්ධ ශාසනය නම් බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා. ඒ ඇත්තෝ කාන්ති ශෝරත්තේ නිමිත්ත ශාන්තියකින් ඉවසීමේ ගුණයක්. එතන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හතරම ගැනෙනවා. ශෝරත්තේ නිමිත්ත සීලවන්ත ගුණයේ පිහිටා සිටිනවා. සීලයේ කෙනෙක් නිර්මලව සීලයේ රකගෙන ඉන්නවා. එවගේම මදක් සමාද ප්‍රතිවිරත සත්‍යති මත් වීම වලින් ප්‍රමාද වීම වලින් සම්පූර්ණයෙන් තොර වෙලා මන සිහිනුවණින් නාසල භාවනා නෝගිව ගත කරනවා. එවගේම ඒකමත්තානං ධමෙන් ඒකමත්තානං සමෙන් ඒකමත්තානං පරිනිබ්බාපෙන්ති. තම තමාම තමන්ගේ ජීවිතයේ දමණය කරගෙන ඉන්නවා, ආත්මයේ දමණය කරගෙන ඉන්නවා. තම තමාම තමාගේ ජීවිතයේ සංසිඳුවාගෙන ඉන්නවා. තම තමාගේ ජීවිතයේ හේතයන්ගෙන් තුරන් කරගෙන වාසය කරනවා. මෙන්න මේ වාගේ පරිජෝතිමන් සොයා බලා නුවණින් විමසා දැනගෙන බුද්ධක් දිසන් දක්නම් ප්‍රතිත්තේති. බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව උඩුයන් පිටින් කියවෙලෙ පිටින් වඩම්මක නැවිලා දෙපා දොරලා පවන් සලලා එවාගේම සුවඳ පිළිබඳ කරලා ප්‍රණීතව සම්පාදනය කරගන්න පින්දපාත දානෙන්ද ඊමර දානයෙන්ද, සේනාසන දානයෙන්ද, ගිලන්පස දානයෙන්ද ඒ දෙයින් සංග්‍රහ කරනවා. ඒ මේ සංග්‍රහය උද්දබ්බිත දක්ෂිනා කියලා කියනවා. ඒ කියන්නේ ඉහළ බලා යන දාන දක්ෂිනාවයි. දැනට ජීවත් වෙන ජීවිතයක වඩා උසස් මනුෂ්‍ය ජීවිත, උසස් දේවත්වයේ, උසස් බ්‍රහ්මත්වයේ මේවා ලබා ගැනීමට හේතු වෙන දෙයින් උද්දබ්බිත දක්ෂිනා කියලා. එතමනක් නෙමෙයි මේ උද්දබ්බිත දක්ෂිනාවෙන් සතර අපාය ඉක්මවා, මනුලව ඉක්මවා, දෙව්ලව සහ ඉක්මවා, බමලෝ දාස ඉක්මවා, රූප ලෝක හතරක් ඉක්මවලා තුන් ලෝකේ ඉක්මවලා ලබන ලෝකෝත්තර අමා මහ නිවනත් ගෙන දීමට හේතු වෙන බැවින් උද්දජික දාන දක්ෂිනාව තියෙනවා. මෙන්න මේ සඳහා කරන ධනෙ වැය කිරීම නිෂ්ඵල වැය කිරීමක් නෙමෙයි, අස්ථානගත වීමක් නෙමෙයි, පුණ්‍ය නිධානයක් කියලා. දැන් මේ සියල්ල සරුවක්යන් වහන්සේ අනාථපිණ්ඩිකේ සිටුවරයාමක බොහොම පැහැදිලිව දේශනා කොට ගාථා පේළියකින් තවත් ඒ දේශනේ සම්පින්දනය කළා. බුත්තා භෝගා භතා බච්චා විචින්න ආපදා සුමේ උද්දංගිකා උද්දග්ගා දක්ඛින දින්න අතෝ පංච බලී කතා උපට්ඨිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ යදත්තං භෝගං විච්ඡයේ පණ්ඩිතෝ ඝර්මාවසං ඕමේ අත්ථෝ අනුපත්තෝ ඛතං අනනුතාපියං ඒතං අනුස්සරං වච්ඡෝ අය ධම්මේ පිතෝ නරෝ ඉදේසේවනං ප්‍රසංසන්ති තෙච්ඡ සංගේ ප්‍රමෝදති මේ ගාථා පෙළෙන් සඳහන් කළා මේ කරුණු සියල්ලෙන් ජයගත්ත මිනිසයා බෞද්ධයා ඒ කියන්නේ ශ්‍රද්ධාව සීලය ත්‍යාගය ප්‍රඥාව දිනු කරලා ධනය යසයෙන් දීර්ඝාස සුගතිය අත්පත් කරගත්තේ තමන් සැපවින්ද ආපදාවන්ගෙන් ජයගත්තේ යුතුකම් පහ ඉෂ්ට කළ උසස් දානමේ පින්කම් සිදු කරගත්තේ ඥානවන්තයා මෙහෙම ප්‍රීතිමත් වෙනවා බුත්තා භෝගා මම ධනෙ ප්‍රයෝජන ගත්තා දතා බච්චා මගෙන් පෝෂණය වී යුතු අය හොඳින් මම පෝෂණය කළා විතින්න ආපදාතුමේ මා විසින් ආපදාවන් ජයගත්තා පරිණේ කළා උද්දග්ගිකා දක්ෂිනා දින්න මම ඉහළ බලා යන්නේ දාන දක්ෂිනාවන් පිරිනමා ගත්තා උපත්ිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ සීලවන්තෝ සීල සංවරයෝ රසන් බමසර හැතරෙන්නා උතුමන්ට මම උද්දග්ගික දාක්ෂණාව පිරිනමනින් උපස්ථාන කළා යදත්තං භෝගං ඉච්ඡයේ පණ්ඩිතෝ ඝර්මාවසං ඥානවන්තයා ගිහි ජීවිතයක් ගෙවන්නේ ගෙවමින් යම් අර්ථයක් ප්‍රාර්ථනා කරන්නේ නම් සෝමියත්ෝ අනුප්පත්ෝ කතං අනනුතාපියං ඒ මේ අර්ථය ප්‍රයෝජනේ මා විසින් ගත්තා ලබා ගත්තා මම නොතවෙනේ කෙනෙක් බාටපත් වුණා ඒකං අනුස්සරං මච්චෝ අරිය ධම්මේ සිතෝ නරෝ බුද්ධාදී ආර්යයන් වහන්සේලාගේ ධර්මෙහි පිහිටියා වූ මේ ඥානවන්තයා මෙසේ දිහිපත් කරමින් සැලසෙනවා ඉදසේනම් ප්‍රසංසන්ති ඒ තැනැත්තාට මෙලව ඥානවන්තයෝ ප්‍රශංසා කරනවා තෙච්ච සග්ගේච මොදති මතු නිවන දක්වා සුගති ලෝකෝල ප්‍රීතියෙන් සැපමිදෙනවා කෙනෙක් මෙයින් දේශනා කොට වදාළ දැන් මේ දේශනාව බෞද්ධ ජීවිතයකට අවශ්‍ය උපදේශ රාශියක් සම්පින්දනය වූ දේශනාවක්. ඒ කියන්නේ සද්ධාදී ධර්මතා හතර. ඒ වගේම එයින් ලැබෙන ආනිසංස පෙළ. එයින් ලැබෙන සැප සම්පත් සියල්ල හා මතු ලැබෙන සම්පත් සියල්ලත් මෙතන සම්පින්දනය වී ප්‍රකාශ වෙලා තියෙනවා. අනාත්මින්ගේ සිටුවරයා මේ සියල්ලෙන් සම්පූර්ණයි. එතුමා සදාම සද්ධාවන්තේ, සීලවන්තේ, ත්‍යාගවන්තේ, ප්‍රඥාවන්තේ. එනිසා මෙතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්. එසේම යසෝ කීර්තිය පැතුරුණු කෙනෙක්. එසේම නිරෝගී දීර්ඝාසුමින් දෙකෙනෙක්. ආයු සෙලවද තුසිත බිමි ලෝකයේට වාසනාවන්ත වූ කෙනෙක්. එතුමා සැටෙන් ජීවත් වුණා. එතුමාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, අමුදරුවන්, සේවක සේවිකාවන් කියලා දෙනා සැටෙන් ජීවත් කරවා ගත්තා. එතුමා ආපදාවන් හිදී කම්පා නොවේ ජයග්‍රහණය කළ තියෙනවා. එවගේම එතුමා යුතුකම් සියල්ල සම්පූර්ණ කළා. එවගේම බුද්ධ ශාසනය පිහිට කරගෙන උද්දග්ගික දාන දක්ෂිනා දී පින්කම් කරගත්තා. එතුමා මරණ ආසන්න මොහොතේදී සරුවත් මහ රහතන් වහන්සේගෙන් බණ අහලා ස්වල්ප වේලාවකින් සැප නිම්දකින් නිදාගෙන තුසිත දිව්‍ය ලෝක උත්පත්තිය ලැබුවා. එදාම රාත්‍රියේ මැදියම ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන ඇවිත් බුදුපාමුල වැඳලා ගාථා හතරකින් තමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළා. ඒ ප්‍රීතිය ප්‍රකාශ කළ ගාථා හතර පසුදා උදෑසන සරුවක්යන් වහන්සේ සංඝ සභාව ඉදිරියේ දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටලා අවසරගෙන කිව්වා ස්වාමීනි ඒ ගාථා හතර ඇහෙනකොට මට හිතෙනවා ඊයේ හන්දෑවේ සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේත් මමත් දෙන්න ගිහිල්ලා අනාථ පින්නගේ සිටුවරයාට බණක් කිව්වා. එතුමා අයියලා චුත වෙන්න ඇති. ඊයලා දෙවල උපදින්න ඇති. ඊයේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ දිරි මේ කතාව කියන්න ඇති කියලා මට හිතෙනවා කිව්වේ. එසේ ආනන්දයේ ඊයේ සංඝාවේ අනාථ පින්නගේ සිටුවරයා චුත වී සුසිත දිව්‍ය ලෝක උත්පත්ති ලැබුවා. අවුරුදු 57 කෝටි 60 ලක්ෂ සේවිතාස ඇතු උපන්න. ඊයේ රාත්‍රියේ මා වෙත පැමිණියා මධ්‍යම රාත්‍රියේ. මා වෙතල මෙන්න මේ ගාථා හතර කිව්වා. ඉදං හිතං හේත වනං ඉසි සංඝනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම අම්මං විජ්ජාච ධම්මෝ ච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්තේන ගොත්තේන ධනේනවා තස්මාහි පන්දිතෝ කෝසෝ සම්පස්සං අත්ථමත්තනු යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්තරි සුජ්ජති සාරිපුත්තෝව පඤ්ඤායේ සීලේන උපසමේන ච යෝච පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසියාති මේ ගාථා හතර ඉදං හුතං ජේතවනං ඉසු සංඝනි සේවිතං ඒ මේ ජේතවනාරාමයේ සාතන් වහන්සේලාගෙන් පිරුණා ආවුත්තං ධම්මරාජේන ධම්මරාජයන් වහන්සේ වැඩ ඉන්නවා ඒක සංජන නම් මම ස්වාමීනි මට විශාල ප්‍රීතියක් ඇති වුණා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තම කම්මං කියන සම්මා කර්මාන්තයයි සීලං කියන සම්මා වාචා ආදී සම්මා වාචාවයි ජීවිත මුත්තමං කියන සම්මා ආජීවයයි ධම්මෝ කියන සම්මා වායාම සම්මා සති සම්මා සමාධියයි විජ්ජා කියන සම්මා දිට්ඨියයි මේ කියන කාරණා නිසා ඒතේන මච්ඡා සුද්ධන්ති මෙන් සත්‍යෝ සුද්ධියටපත් වෙනවා නේ ගොත්තේන ධනේනවා නමකින් ගෝත්‍රයෙන් ධනේකින් නෙමෙයි සුද්ධියටපත් වෙන්නේ මේ ධර්මතාවත නිසායි තත්මාහි පන්විතෝ පොසෝ සම්පස්සං අත්ථමත්වදෝ නිසා තමන්ගේ ජීවණෝ කැමති ඥානවන්තයා විසින් යෝනිසෝ විචිනේ ධම්මං නුවණින් යුක්තව මේ ධර්මතාව අනුගමනය කරතොත් ඒවන් සත්ත විසුද්ධියේ නිහිලා විසුද්ධියට පත් වෙනවා. සාරිපුත්තෝව පඤ්ඤායේ සීලේ නුපසමේනකේ සාරිපුත්‍රීස්වරයන් වහන්සේම සංඝ සමාධිය අතරතේ ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවෙන් අග්‍රයි. යෝච පාරගතෝ භික්ඛු ඒසා පරමෝ සියා බුදු සසුනේ පරිපරත ගියම් භික්ෂුන් වහන්සේ නමක් වෙයිනම් ඒ සියල්ලෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අග්‍රාහී කියලා ගුණ කතනයක් දෙකලා. දැන් අනාථපිණ්ඩික සෙතුවරයා තුසිත දිවි ලෝකේ ඉපදෙලා අවුරුදු 2500ක් වුණා. නමුත් අනාථපිණ්ඩික සෙතුවරයා ආපහු යන්නේ නැහැ. දැන් එහි දිව්‍ය රාජ සම්ප්‍රත් විඳිනාතර යන නිර්මාරාතියට. එහි අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් එහි ඉන්නවා. ඊළාට යනවා පරිණීමක වත වර්තියට. එහි ඉන්න අවුරුදු 920 කෝටි 60 ලක්ෂයක්. ඊළඟට යනවා මහා බ්‍රහ්ම තලයේට. එහි යන මහා කල්පයක් ඉන්නවා. ඊළඟට යනවා ආභස්තරයේට. මහා කල්ප 8ක් එහි ඉන්නවා. ඊළඟට යනවා සුභකින්නකේට. මහා කල්ප 64ක් එහි ඉන්නවා. සුභකින්නකේදී අනාගාමි වෙලා යනවා අවිහෙ බඹතලයේට සුද්ධාවාස පළවෙනි අහි බඹතලයේට. මහා කල්ප 1000ක් එහි ඉන්නවා. ඊළඟට යන අතප්ප බමතලයේට දෙවෙනි සුද්ධාවාසයේට මේ මහා කල්ප 2000ක් ඉන්නවා. ඊළඟට යන සුදස්ස බමතලයේට තුන්වෙනි සුද්ධාවාසයේ මේ මහා කල්ප 4000ක් ඉන්නවා. ඊළඟට යන සුදස්සේ හතරවෙනි සුද්ධාවාස බමතලයේට මේ මහා කල්ප 8000ක් ඉන්නවා. ඊළඟට යන අකනිතාව පස්වෙනි සුද්ධාවාසයේ මේ ඉන්නවා මහා කල්ප 16000ක්. දැන් කල්ප 21000ක් එහි වාසය කරලා ඉන්නේ අරිහත්යෙට පත් වෙලා ආයු කෙලවර අසංකත ධාතු සංඛ්‍යාත පිරිනිවීමට පත් වෙනවා. මෙන්න මේ ප්‍රවෘත්තියෙන් අපි අපේක්ෂා කරන්නේ බුද්ධ ශාසනයේක මහිමේ තේරුම් ගැනීමයි. මේ සියල්ලටම හේතු වන්නේ වෙන කවරක්වත් නෙමේ සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වීමයි. අනාථපිණ්ඩික සිටුවරයා සත් ලක්ෂයකට පෙරම් පුරාගෙන ආවා ගෞතම බුද්ධ ශාසනයේ සම්මුඛ වූ නිසායි මේසා විශාල පින්කම් කරගෙන දේවත්වයට බ්‍රහ්මත්වයට අරියත්වයට දක්වා දියුණු වෙන්න වාසනාවන්ත බවට පත් වෙලා තිබේ. එනිසා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකත්වයේ දිනාගත් මේ අනාථපිණ්ඩික සිටුවරයාට දේශනා කළ ප්‍රාප්ත කර්ම සූත්‍රයේ සඳහන් වෙන ධර්ම කාරණා සියල්ල අපි අනුගමනය කරගනිමු. ඒවා අනුගමනය කරමින් අපි වඩා වඩා අපේ ශ්‍රද්ධාව දියුණු කරගනිමු. සීලය දියුණු කර ගනිමු, ත්‍යාගය දියුණු කර ගනිමු, භාවනා ප්‍රඥාව දියුණු කර ගනිමු. මෙතන භාවනා ප්‍රඥාව ගැන වැඩියෙන් විස්තර කරන්න ඕන කාරණයක්, ඒක නැවත නැවත අවස්ථානුකූලව ඉගෙන ගන්නට ඕන භාවනා ක්‍රම. දැනටත් භාවනා කරනවා, ඒ කියන්නේ භාවනාවන් තව තවත් දියුණුව ත්‍යා ගැනීම සඳහා උනන්දු වෙන්නට ඕන. එතකොට මේ කියන සතරාකාර ධර්ම සම්පදාවන් අපි අනුගමනය කිරීමේදී අපේ ජීවත් වීම සඳහා පමණක් නෙමේ දාන ආදී කුසල කර ගැනීම අවශ්‍ය වෙන්නේ. ධනයත් යසසත් දීර්ඝාස නිරෝගී සුවයත් ඒකාන්තයෙන් ලබා ගන්න පුළුවනි. ඊළඟට මරණින් මත්තේ සංජීව කාලසූත්‍ර සංඝාත රවරෝ මහා රවරෝ තාපප්‍රතා වක්කාවීචිකෙන අතමහා නරකේ නොගිහිල්ලා උසුපත් නරකේ 128 න් එකකටවත් නොගිහිල්ලා එවාගේ ප්‍රේතාපාය සතරෙන් එකකටවත් නොගිහිල්ලා ලෝකාන්තයේ නාගයට වැටෙන්නේ නැතුව තිරිසන් අපායට වැටෙන්නේ නැතුව අඳගොළු බීදී උම්මාත්තක මන්දබුද්ධික යනි මනුෂ්‍ය අපායට වැටෙන්නේ නැතුව ගිහේතුක අපායට වැටෙන්නේ නැතුව ත්‍රිහේතුක කුජලයන් වශයෙන් උපදෙමින් නැවත නැවත මේ සීල සමාධි ප්‍රඥා සීලයෙන් යුතුව බෝධිපාක්ෂ ධර්මයන් දියුණු තුණු කර ගනිමින් භවෙන් භවයට බෝධිපාක්ෂ ධර්මයන් දුම් පමුණවාගෙන ගිහිල්ලා අවදා නමුත් අපේ මේ පාරමී ශක්තිය බෝධිපාක්ෂ ධර්ම ශක්තිය පරිපූර්ණ වූ අවස්ථාවකදී දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් බුදුපසේ බුදුමහා රහතන් වහන්සේ නිමේ සැනසේ වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීමට ලැබේවා හේතු වාසනා වේවා කියලා අපි අධිෂ්ඨාන ප්‍රාර්ථනා සබා ගනිමු.